මෝහ යන්නේ බලපෑම අනුව වාපිච්චෙන් කෝපය බලපාන හැටි. දැන් ලෝභ දේශ මෝහ කියන එකේදී අපි දකින්න ඕනේ. දැන් මේ ලෝභ කියන යම් කිසි කොටසක් තියෙනවා. මේ ලෝභය නිසා හැම වෙලෙම ලෝභයෙන් දඟලන්නේ මොකටද? සේමය බලාපොරොත්තු වෙන. සුවය බලාපොරොත්තු වෙන. ලෝභය ආශාවේ බලවත් පැත්ත. ආශාවේ දැඩි බව නිසා ලෝභය ඇති වෙනවා. ඒකේ ස්වභාවය මොකද? යම් යම් තැනක එල්ලෙන බැඳෙන ස්වභාවය. අන්න ඒක තමයි සෙම වල හැටි. සෙමේ ස්වභාවය හැම තැනකම එල්ලීලා බැඳිලා ලාටුවක් වගේ බැඳිලා හිටින ස්වභාවය. මේ විෂම ලෝභයේ නිසා සෙම් කෝප ඇති කරන්න හේතු වෙනවා විපාක වශයෙන්. එතකොට ඉවගේ ද්වේෂයේ හැම වෙලෙම ගිනි ගන්නවා වගේ. ශරීරයක් ගිනි ගන්නන්නේ ධාහිරපත් කරන්නේ පිට මුල් කරගෙන. විෂම ද්වේෂයක් ඇති කරගත්තොත් ඒකෙන් හටගන්නවා පිට කෝප ඇති කරන රෝග. ඒකෙන් ඇති කරන්නේ මෝහය හැම වෙලෙම යමක එල්බ ගන්නවත් මොනවක් කරගන්න පුළුවන් එකක් නෙමෙයි. අසරණ එකක්. මෝහයට පත් වුණාට පස්සේ මෝහය නිසා කර කියා ගන්න දේක් තේරෙන්නේ නැහැ. යමක් කරගන්න බෑ. ඔය සැලෙන එක තමයි වෙන්නේ. හලිය හලිය සුසුම හෙල හෙල ඉන්න එක තමයි වෙන්නේ. ඒ හැම වෙලෙම මෝහයේ විෂම වාතයට සම්බන්ධයි. විෂම වෙච්ච වාතය නිසා වාත කෝප හට ගන්නවා. මේ මෝහයෙන් වාත කෝප වෙනවා, දේශයෙන් පිට කෝප වෙනවා, ලෝභයෙන් සෙම් කෝප වෙනවා. විපාක වශයෙන් වාපිච්චෙන් දෙකේ ලෝභ දේශ මොහ විදිහට සම්බන්ධ වෙනවා. ගතියට අනුමයි. මේ කරගත් එකේ විපාකයේ අරිහත්ත්වයට පත් වෙනත් ඉන්න පුළුවන්. ලෝභක්ෂයයි, දේශක්ෂයයි, මෝහක්ෂයයි. ඒ හේතුවේ ඵලේ මතු වේ බඳු කයක් හර ගැනීමට හේතු නැති වෙන්නේ. අනන්ත ඒක තමයි කියන්නේ ඒ කරපු හැටියට කර්මය හැටියට කියලා. දැන් ආනන්තරික පාප කර්ම කියලා කොටසක් තියෙනවා. පංචානන්තරික පාප කර්ම කියලා. ඒවට අනන්තරයක් සමනන්තරයක් හදන්න අවශ්‍ය නැහැ. ඒවා හදාගෙනම හැగిලා ඉන්නේ. ඒ ශක්තිය හැටි ඒක. එහෙම නොවනේ වර තියෙනවා. අවශ්‍ය පරිසරය හැදුවොත් හදාගෙන හැදුවොත් තමයි ඉන්නේ. දැන් අපි හුඟාතුරට මේ මොනවා හරි අවඩක් කරන්නේ කෙනෙකුට. තනි කරම නිකම්ම නෙමෙයි. පරිසරය හදලා දුන්න නිසා. අනු හදව පරිසරයක් මැද්දේ. ඒ නිසා හරකට කුපිත වීමක් මුල් කරගෙන තමයි කෙනෙකුට ගහන්න පුළුවන්. බයින්ද පුළුවන්. දැන් අපි හැම මම මොකද නිකම් බයින්නේ. මට කරදරයක් නෙකද. අපි කොහොමද තැනක ඉන්නේ? හැබැයි මට මොනවා හරි කිව්වොත් කොල්ල තමයි මාත් ඔකට විරුද්ධව නැගෙන්නේ. අනේ කෙනෙක්ගේ නිගමනය. දැන් ඊතල දින ආහාරයක් ඇතුවමයි ඔහු ඒ වාගේ කලේ. හේතුවක් ඇතුවමයි. එහෙනම් ඔක ඉදෙන්නත් ඔහුට. ඔහු හේතුව ගොඩ නැගුවොත් තමයි ඒ જાතිය වැදලා ඉන්නේ. අන් සමනන්තරය ගොඩ නැගුවොත් තමයි එහෙම අනන්තර පාප කර්ම කර්ම විපාක වශයෙන් ඇදලා ඉන්නේ. අන්න ඒකයි. ඉතින් අපිට පුළුවන් බොහෝ කොට අපි කරලා තියෙන්නේ. කිසිම කෙනෙකුට අවඩක් අසාධාරණයක් නොකළ නිසා ඒ හේතුවෙන්ම ගිහින් අපි කරලා නැහැ. බොහොම අඩුයි එහෙම ඒවා. කාට හරි බැනලා තියෙනවා නම් හරි ඉංගියක් කරලා තියෙනවා නම් අපිට මොකක් හරි කළා කියන නිගමනයක පිළිහිල්ල තමයි අපි කරලා තියෙන්නේ. ඒකට හේතු තිබුණා නම් එහෙම. අන්නේ සාහනේ ඒ කර්ම විභාග දෙන කොටක් තියෙනවා. තමන්ට බේරිලා තියෙනවා. ඒ බඳු පරිසරය තමන් ලෝකෙට නිපදවන්නේ නැත්නම්. ඒකෙන් බේරීමේ හැකියාවක් ලබනවා. තාවකාලික හැකියාවක්. තමයි ප්‍රයෝගයක් වශයෙන් ගන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් වලදී උතුරු ප්‍රදේශයත් දකුණත් ආදී වශයෙන් තියෙන හටන අද ඊයේ සතිවිචාරණක් නෙමෙයි. ඉතිහාස කතා බැලුවා ඔය හැම කාලෙකම ඔය ප්‍රශ්නේ මතුවුණා. කට්ටිය කියනවා මේ රට ඔක්කොම අපේ රාජ්‍යයට ගන්න ඕනේ, එක්සේසත් කරන්න ඕනේ. එහෙම කියල ඉවරයි නම් වෙන පැත්තක රජ කරගෙන ඉන්න කට්ටිය පරාජය කරලා ඒ පැත්ත අල්ල ගන්න බලනවා. ඒගොල්ලෝ කල්පනා කරනවා අපිත් කොහොම හරි දඟලලා හිටන් අපේ රාජ්‍යය එක්සේසත් කරන්න ඕනේ. ඒගොල්ලෝ එහෙම හිතන මෙහෙ වගේ දිනන අනික්ව පරාජය කරලා ඒක අල්ල ගන්න. ඉතින් ගැටි ගැටි ඉඳලා ගැටීම හේතු කරන්නේ මොකෙක් හරි ඒ අවස්ථාවේ ජය අරගෙන අජය පැන්නුනවා. හැබැයි අනික අදහස අතරින් අද බැරි නම් ආයි සටහ විතර සංවිධානය කරගෙන අපි නැවත හත්න මෙහෙවනවා. ඔය අදහසෙන් ආයෙ කිස ජාති ලක්ෂණයක් අරගෙන ජාති ભેදයක් අරගෙන හරි ඔය අදහස අතරින් නේද ඔය දෙකේ ඉන්න දෙගොල්ලෝ. දැන් ඔය දෙක මාරුවේ මාරුවට එනකොට ඔක හත්න අතර වෙන පුළුවන්. මේ උතුරේ එක රාජ්‍යයක් තිබුණා, දකුණ එක රාජ්‍යයක් තිබුණා. ඒකනම් හේතු කාරක පසුබිමෙන් භූමි පසුබිමෙන් ඉදිරියට තිබුණා. එක පැත්තක තියෙන පරිසර ස්වභාවය නෙමෙයි අනිත් පැත්තේ. ඒ වගේම ගංගා අවලිය වෙන් වෙච්ච දේශ සීමාවකින් වෙන් වෙච්ච තිබුණා. එහෙනම් පැත්තෙන් පැත්ත එක එක අදහස් වල හැදගලා. ඊට පස්සේ රාජ්‍ය ලෝභය වැඩි වෙනකොට බලය වැඩි කරගෙන සත්න සත්‍යියත් කළා ඔක්කොම එකට ගන්න. මේ එක කට්ටියක් නෙමෙයි දෙපැත්තෙම කට්ටිය වැඩි කරලා තියෙනවා. මේ ලංකාව අපි ගියාම සොපේ වෙනකොට අපි දහවල් කරලා අපේ රජකිනු රජ කරලා තියෙනවා ඔක්කොම අල්ලගෙන. නෑ අපි කරලා තියෙනවා. නෑ උඹලා ඉන්නේ කොහොම? උඹලා විතරක් නෙමෙයි කිටි අපිත් ඒ කාලේ හිටියේ. අපේ කට්ටියත් ඒ කාලේ හිටියා. දැන් මේ සක්නේ විරයක් වෙන්නේ. මේගොල්ලෝ කියන අපි කීය රජ්‍ය කරනවා කියලා අරගොල්ලෝ කියන අපිත් නෑ වෙන එකක්. අපි තියෙන්නේ කීය රජ්‍ය තමයි කරන්නේ කවදා හරි. අපිට මෙහා පිටරක් කියලා එකක් අපි ඉන්නේ. ඒගොල්ලෝ කීයක් ඊයදාහ තියෙනවා. ඉතින් ඒක ගැටීමක් මුල් කරගෙන දෙගොල්ලෝ ගැටෙනවා. බලාපොරොත්තු අතරක් නැති නිසා මේ බලාපොරොත්තු පරිපූර්ණේ පරිපූර්ණ අනුකූල බුද්ධිලේ ඉපදි ඉපදි ඒකරම අහු වෙනවා. ඒකම කරගෙන යනවා. මේ පැවැත්මේ යමක් අල්ලා ගත්තොත් ගැටීමේ නිදහස වෙන්න බෑ. ඒ තරගෙන් නිදහස් වෙන්න බෑ. බල්ලන්ට අහු වෙච්ච මස්කට්ටක් නම් මස්කට කොයි පැතර යන්නේ නැහැ. එළගත බල්ලගේ පැතර යනවා. මස්කට නිදහසේ ඉන්නවා. හැම මස්කට උඩට පොරකනවා බල්ලෝ දෙන්නේ දෙපැත්තට. එක බල්ල එක දදහසක් තියෙනවා. අනිකට බයිට පැල්ල හැංගිලා නිසා මස්කටේ පාවල ඇංගිනවා. නෑ ඒක කරන්න. ඌත් බලන්නේ හැංගිලා ඌ අහක බලා ඉන්නවා වෙන කොහොම හරි පැල්ල අර කරන් දුවා. එක්ක බැගින්න. ඌට පුළුවන්කමක් ලැබුණොත් එහෙම අරකට හපා කාලේ ඌ දාගන්න ඌ බලන්න. ඉතින් අන්න ඒ වගේ තමයි රට මස්කටක් නෑ. ඕකට බුක්ති ඉන්න දඟලන වල්ල තමයි දෙපැත්තේ ඉන්නේ. මේ වලු පොරේ ඇරින්නේ නැහැ කවදාවත්. වල්ලෝ මිනිස්සු කරා දහදන්න. බල්ලන්ට බලුකම් කරගන්න තියා මිනිස්සු තමන් ගලිය කරගන්න ඕනේ. ඉතින් අපිත් ගියොත් එහෙම මස් කතර කරකන්නේ පැත්තක ඉඳලා නම් එහෙම බෑ. ඔය මස් කට සාධාරණ බෙදන්න ඕනේ. අපි ඔකට බැස්සොත් මොකක් වෙයි? උන්ගේ ලෝභකමද? දැන් බල්ලෝ දෙනක් හැමති සාධාරණ බෙදලා ගන්න. උන්ට සාධාරණයක් නෑ උන්ට සම්පූර්ණ කඩ. මටත් ඕනේ මටත් ඕනේ. උන් දෙන්නම ඉල්ලනවා. එක ගන්නට. එකෙනි සාධාරණ බෙදන්න යනවා. ඉතින් අපිට කරන්න පුළුවන් දේ අදියෝ කරන්නේ. ඔය වැඩි ලෝභ දේශ මොහයන්ගේ ගැටීමේ ස්වභාවයේ බල්ලන්ගේ මස්කටුවක් ඇනි ලෝකෙට පුරකන මොඩියෝ හින්දා බුදුරජාණන් වහන්සේ කවදාවත් වැරි නෑ ওই දේශ පාලනේ. ඕකේ ඇඟිලි ගන්න ගියේ. ඕකේ ආදීනව දැකලා කිවරුපු දේශ වාල්ලේ දත් ඇල්ල දාලා කියලා තමයි කයිදර කියලා උන්වහන්සේ ලෝතර බුද්ධත්වයට පත් වුණේ. ලෝකේ සියල්ලන්ට වාලා ජය ගන්න පුළුවන් දේශ පාලනයක් අයිතිවාහිකමක් හිමිකමක් ඔක උන්වහන්සේට තිබුණා. උන්වහන්සේ කලකින්නේ සාකේ පොලියංගේ තිබෙන සත්න නිසාමයි. කලගිරින්නේ මුල් හේතුවක් එදා වුණේ. මේ රජකම කියන එක මහා භයානක වැඩක් නැති දෙයක්. ඇලෙන ගැටෙන මුලාවින් දෙයක් කියලා දැනගෙන රජකමෙහි කලගිරින්නේ එදා හේතුවක් වුණා ඒක. සසර තිබිච්ච මේ පුණ්‍ය වාර්තකම අරක උපනිශ්‍රය කරගෙන ඇగిලා. ඉන් ඊට පස්සේ තුන්හසේ රටපාලනය කිරීමට ගියේ නැහැ. කවුරු හරි උපදේශක් ඉල්ලගෙන ආව දැහැමින් කරන්නේ මෙහෙමයි කියලා උපදේශතු වුණා. කරගන්නව නැ කරගන්නේ බැහැ නේ නිකන් හිටව. දවස ගානේ අවවාද අනුශාසනා ගන්නවා පොසල් හදිරුවන්ට අරක කරන්න එපා මේක කරන්න එපා කියන්නේ කියේ. උඹලා කැමත්තක් කරගන්න. හැබැයි මෙන්න මේකයි යථාර්ථය. ওই ටික දුන්නා. මේකයි තියෙන හැටි. හතරක් නවත්තනවා කියන එක බෞද්ධයින්ගේ වැඩක් නෙවෙයි. බෞද්ධය නවත්තන්නේ තමන්ගේ හිතතුල තියෙන රාග දේශ මොහ තරණ. ඒ සතර නැත ජයගත්තොත් බෞද්ධයන් තම තමන්ට නිවන තියෙනවා. ලෝකයා ගතොත් නම් තව තවන්ට ඕන නම් ඒක කරගත්තා. බුද්ධහම 97 තියෙන එකක් නෙමෙයි තම තමන්ට හැදෙන්න තියෙන එක. දැන් ඒකෙන් 97 යන බුද්ධ ධර්ම තමයි අද හදාගෙන දාගලන්නේ. උත්සාහ කරන්නේ. අනුට උදව් කරන එක හොඳයි. හැබැයි අනු හදනවා කියන එකේ හිටිය දෘෂ්ටිය. ඒ දෘෂ්ටිය ර නොවැඩි ඕනේ ඒ උදව්ව කරන්නේ. දහම උදව්ව කරන්නේ. මම තවමන හරි අහන්න තියනවා නම්
ස්වාමීන් වහන්සේ කර්ම විපාක වලින් කියන දෙත්‍රෝඥාන
ඔව් පුළුවන් ක්‍රම තියෙනවා. දැන් යම් කිසි කර්මයක් කරනකොට ඒ බඳු උතුම්ම කාලයක් එනවා මේ බුද්ධෝත්පාද කාලේ. මොකද යම් කිසි කර්මයක් කරපුවාම සීමා සහිත විපාකයක් ඒකට උරුම වෙන සීමා සහිත අසාධාරණයක් අපි කරලා තියෙනවා. මොන විදිහෙන් මේ ලෞකික කර්මයක් කළා? ඒක සීමා සහිත අසාධාරණ කාර්මයක්. මෙන්න මේ වෙලාවේදී ආනන්තරේ පාප කර්ම නොවන දේවල් වලට පුළුවන්කමක් තියෙනවා. අප්‍රමාණ කුසලයන් නගන්න පුළුවන් සාසනයක් තියෙන කාලෙක වන්දි ගෙවා ගන්න. අකුසලයක් කරපු කෙනෙකුට පෙරගත කුසලයේකින් වන්දි ගෙවන්න පුළුවන්. දැන් අපි අතින් යම් කිසි අවඩක් වුණාම සමහරලාට ඒගොල්ලන්ට කියනවා මෙන්න මෙච්චර ගණක් වන්දි ගෙවුවා. වන්දි ගෙවලා හිටන් අපි නිදහස් වෙනවා. අපි කරුව අසාධාරණයි. වන්දි නොගෙවුවොත් අපිට විනිවිද සිද්ධ වෙනවා. ක්‍රම දෙකක් වෙනවා. මේ ලෞකිකත්වයේ තියෙන නීතියත් ඔක එක්තරා මට්ටමකට පෙන්නු කරනවා. වන්දි ගෙවලා නිදහස් වෙනවා නැත්නම් හිරේලා ගිහින් ඉඳේවි. දැන් ඔක එක්තරා මට්ටමකට දෙයක්. ඒ වගේම මේ ලෝකාධිකරණය තමයි මේ අපි මේ හැම කෙනෙක්ම පොදුවේ බහැලා ඉන්නේ දැන්. කර්මයේ විපාකයේ කියන දේ නම් රටාවක් තියෙනවා මේක කිසි කෙනෙකුට වෙනස් කරන්න බැරි ලෝක අධිකරණය. මේකෙදිත් ඔය හා සමාන ක්‍රියාවක් සිද්ධ වෙනවා. හැබැයි මේකෙදි සිද්ධ වෙන්නේ හිරේ දාන කණ්ඩ දෙන එකයි අදලා හිරේ දානවා කියලා කරන්නේ. ඒක නෙමෙයි ඒ වන්දි. දුකින්ද විදියට හරි හම්බ කරලා කවදා හරි ගෙවලා ඉවර කරපන්. කරපේ කර වන්දි. දැන් ඒ කතාව අද ඒ විදියට ගන්නවා නම් එහෙම හිරේ දාන මනුස්සයාට හිරේ දාගෙන ඒ මිනිහකින් කුලීපරවල හරි වැඩ අරගෙන යාළුවව හම්බ කරගත්ත මුදලින් අර වන්දිය ගෙවිලා යනකම් මිනිහ නිදහස් කරන්නේ නැහැ කියන එකයි අත ඒ විදිය. විය යුත්තේ. නමුත් අද කරන්නේ හිරේ දානවා කියලා මිනිහට අන්තිය ගෙනහලා කණ්ඩායම් බොන්න දීලා ඉඳලා ඉරන් යන නිදහස් කරලා යවන එක. ඒක නීතියේ තියෙන දුර්වලකම. නමුත් අර නියම විදිහට ලෝක ධර්මයේ ලෝක නීතිය කියන එක. ඒ જાතිය දුර්වල විභාගයක් නෙමෙයි දෙන්නේ. තමන් ලෝකේට යම් අවැඩක් කළා නම් ඒ අවැඩ සංසිඳුවන්න තමා ණය ගෙවෙන තුරු බේරෙන්න බෑ. ඉන්න ඔව්
අපල කාලය කියලා
තියෙනවා කාලය දැන් ඔව් දැන් මෙහෙමයි තියෙන්නේ අපල කාලය කියලා වචනයක් තියෙනකොට ඒකේ තියෙනවා යමක් පල්දි අන්න ඒක තමයි සමනන්ත වේ කියන්නේ සමනන්තේ සම අන් අන්තරය නේද අපි විදිහින් කරපු යමක් ඇත්නම් ඒක විපාකයට ඇදලා ඉන්න ඊට සමාන පරිසරයක් ගොඩ නැගී ඉන්නේ ඒක ගොඩ නැගින්න ඕනේ කොහොම හරි මෙන්න මේ ගොඩ නැගින පරිසරය තමයි මේ ජ්‍යොතිෂ විද්‍යාව තුලින් ඒකට ගැළපෙන කාල පරාසයකින් ඒ රටාව පෙන්ලා තියෙනවා. මෙන්න මේ කාලේ මේ දසාව වෙනවා, ඒ කාලේ ඉන්නේ මේ දසාව ආදි වශයෙන් විග්‍රහ කරලා යනවා. ඉතින් ඒ වගේ දසා ක්‍රමයක් පෙන්ලා තියෙනවා. දැන් අපල සපල මේ දෙකටම එන කාල 10ක් තියෙනවා. ආපු කාල 10ක් නිතා. 10ක් ආපු වෙන දස ආව දසාව. දසයක් එන හැටි තමයි දසාව. දස කුසල කර්මයක් කර්මපතයක් කරපුහම ඒ 10 ආව හැටි දැක ඉරිසිවලු. 10 ආවේ මෙන්න මේ කාලවල මෙන්න මේ පරිසරයටයි කියලා. ඒ පටන් ගත්ත තැන් පටන් 10 ආව හැටියට කාල 10 බෙදුවා. බෙදලා ඉවරලා ඉතින් මෙන්න මේ කාලේ මෙන්න මේ 10න් ආව හැටියට එනවා. 10 ආව හැටියට දසාව බෙදුවා. එතන දස ආව දසාව. දස පුණ්‍ය ක්‍රියා වලින් 10 වෙන කාලේ ඒකත් ඉන්නේ හොඳ පැත්තට. දස අකුසලෙන් ඉන්නේ නරක පැත්තට. ඒක දෙකේ ඉන්නේ 10 10. එහෙනම් ওই දෙකේම දැන් ප්‍රාණඝාතයක් කරන්න පුළුවන් නරක පැත්තට දසාව. ප්‍රාණඝාත 10යි. දසෙන් එකක්. අබේදානිය දෙන්න පුළුවන් ඒ 10 ප්‍රාණඝාතයේ මුල් කරගත්ත එකේ හොඳ පැත්තට. ආ ප්‍රාණඝාතයේ මුල් කරගෙන ඉන්නව හිංගි හිංසායන යම් කාලයක් ඇද්ද? ඒ 10ෙන් ඒක ආපු කාලේ කියනවා ඒ දසාව. දසෙන් ආපු එක. ඔය ආපු කාලේදී අපි කරලා තිබුණේ හොදක් හෝ නරකක් නා. දසාව හොඳයි දසාව නරකයි කියලා දැන් කියන්නේ ඔය ක්‍රමයටම. නේද? සියලු දසාවන් සියලු අයට නරක හැටියට පෙන්නලා නේ. සමහර කාලයක් එක්කෙනෙක් ගහ පිහිටියමනෝ හොඳයි. තෙනසුරුගේ දසාව කියනවා. තෙනසුරු දසාව නරකයි කියනවා. නමුත් තෙනසුරු දසාව හොඳ හිටපු කෙනාට කෙලවරක් නැතුව හම්බ වෙනවා. එහෙමත් ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ හිනේට හුරු වෙන නේද අනු විනාශයට කටයුතු කරන ඒ කොටස ආපුහම අන්න ප්‍රාණඝාත දසාවක් ආවා ඒ 10න් එකක් එනකොට ඒ විනාශයට හුරු වෙන පැත වළක්වලා දීපු කට්ටියගේ කතෙන්නේ ඒක හොඳ පැත්ත දැන් යන මාර්ග බාධක මැද්ද මාර්ග බාධක වලි වළක්වලා දීලා හොඳ පැත්තක් ලබා දෙනවා අන්න කෙරෙසුරුගේ හොඳ කාලේ ඒ නැත්නම් අපි කරලා තිබෙන මාර්ග බාධක නම් දීලා තිබුණේ ඒ කාලේ අපිට එනවා නරක වැඩ. ඔය හැම එකකම ස්වභාවය ඒකයි. කුඩා දරුවා බොහොම චාරිත්‍රවත්ව, සුචරිත්‍රවත්ව හදන්න පිළිසක් උනන්දු වෙනවා. කුඩා දරුවා දුසිරිතර ලක් කරන්න කට්ටිය කුඩා උනන්දු වෙනවා. දැන් බුදු කියන්නේ පොඩි කාය කාලේ. පොඩි අයට ආධාර උපකාර කරපු කාලේ ස්වභාවය. පොඩි කාලේ හරි හම්බ කරගන්න බැහැ. කන්න බොන්න දෙන්න ඕනේ. අපෝපස්ථාන කරන්න ඕනේ. ඉතින් ඒකට අවශ්‍ය නිදී හටගුරු කරනවා එක්කෙනෙක්. ඒ පොඩි එකාගේ දුර්වල අවස්ථාව වල ඔකින් අයිතු ප්‍රයෝජන ගන්න දුචරිතේ පොළව වුණා තව කෙනෙක්. මේ පොඩි එකෙකුට කරු වැඩ සහ හැවැර දෙක. මේ පොඩි එකාට හිමි දසාව තමයි බුද දසාව. ඉතින් බුද්ධගේ කාලේ ආපුහම අර දුච්චරිත කරපු පාප කර්ම කරපු කෙනට ඒ කාලේ ආවොත් ඔහුට හිතෙන්නේ බුද්ධගේ නරක කාලේ ලැබුවා. හැම එකක්ම හරදර වෙනවා. අර සුචරිත කරපු යහපත් කරපු ගුණයක් එහෙම ආවනම් ඒ කාලේදී ඔහුට බුද්ධසහව යහපත් වෙනවා. ගහපිහිටීම යහපත් වෙහිලා තියෙනවා. ඉතින් ඒකෙන් පේනනවා මෙන්න මේ කාලේ හොඳයි මේ කාලේ නරකයි. මෙයාට මේ බුද්ධසහව නරක කාලයක් වෙනවා. මොකද මෙන්න මේ ගහපිහිටීම අනුව පිහිලා තියෙන්නේ. බුදු පිහිලා බුදරයිති ශේත්‍රයේ මෙන්න මෙතනයි පිහිලා තියෙන්නේ. ඒක 6 වෙන්. ඉතින් ඔයගෙ එකින් එකට පේන්නනවා. 8 වෙන්. මේ වගේ නරක ඒවා එක්තරා ශාස්ත්‍රයක්. ඉතින් මොකද ලෝකයේ අතමුලක් වේ හේ දකින්න ඉරිසිවරුන්ට පුළුවන්. විපාකයේ පළ දෙන්නේ මේ ලෝකයේ තුල දෙනවා. මේ ලෝක ක්‍රියාකාරීත්වයේ බෙදලා තිබිච්ච ආකාරයට බෙදලා. මෙන්න මේ ආකාර කර්මයක් කළොත් මේ විපාක වශයෙන් මේ ලෝකේ මේ තත්ත්වෙට එන්නේ මෙහෙම කර්මයක් කරපුවාමයි. අනේ කර්ම හේතුඵල දැකපු ක්‍රමයක්. ලෞකික පටිච්චසමුපාද ක්‍රමයක් දැකලා තමයි ඒ ඉරිසිවරුත් ඕක වෙදිවි. ලෝකෝත්තර අංගමේ පරිත්‍යාගපාදයේ හරියට විග්‍රහ කළේ ලෝතර බුදු දානහ. මේ පරිත්‍යාගපාදයේ පෙන්නන කාරණා 12ම තමයි අපිට ලග්නේ ධනස්ථානේ එකින් එකට කියන ඔය රවුම් වෙන්නේ ඒත් ඔය ටිකමයි. වික්‍රමස්ථානේ මේ අයස්ථානේ ඉතින් ඔය ආදී වශයෙන් කියන්නේ පෙන්නගිනවනේ. පුත්‍රස්ථානේ, රෝගස්ථානේ, කුටුම්බගස්ථානේ, මාර්ගස්ථානේ. ඒකත් හේතුඵල ධර්මමයි වෙලා තියෙන්නේ ලෞකික වශයෙන් ගොචර වෙච්ච හැටි. බුදුරජාණන් වහන්සේ ලෝකේ 15 වෙනි දේශනාවත් ඔය පරිත්‍යාගෝපාද කියන වචනේ තිබුණා. ඔය වචනේ ලෞකික අර්ථයක් තිබුණා. මේක ගැඹුරු පෙන්ලා බුදුරජාණන් වහන්සේ පින්නේ ඕක නෙමෙයි උිටට ගැඹුරු අර්ථයක් ඕකේ තියෙනවා. ඕකේ මේ සසර දුකට එන්නේ මෙන්න මෙහෙමයි. සසර නිදහස් කරන්න යන්නේ මෙන්න මෙහෙමයි. ඕකේ ලෞකික වශයෙන් දුකට හේතුව මේකයි ලෞකික වශයෙන් දුකේ නිදහස් වෙන්නේ මෙහෙමයි කියන එක තමයි ලෞකික වශයෙන් දුක පිළිබඳව සම්පාදේ. අවිද්‍යාපත්‍ය කියන එකේ තමයි නවත ආවේ. හැබැයි අවිද්‍යාව කියලා ඒගොල්ල ගණන් ගත්තේ නැහැ සසර ගමන කෙලවර කිරීමයි මේ විද්‍යාව කියලා දැක්කේ නැහැ. ඒගොල්ල අවිද්‍යාව හැටියට දැක්කේ පව්. විද්‍යාව හැටියට දැක්කේ පින්. පින් පව් දෙක මුල් කරගෙන තමයි ලෝකේ පරිත්‍යාගෝපාදයේ කාලය ආවේ. අවිද්‍යාපත්‍ය සංඛාරා කියන්නේ ඒගොල්ලෝ අරගත්තේ. පව් කරන අයට පාප සංඛාර වෙනවා. ඒකෙන් තමයි ඒගොල්ලගේ මත. අවිද්‍යාපත්‍ය සංඛාරා විග්‍රහ කරන්න ගියා තත්ත කතම අවිද්‍යාපත්‍ය සංඛාරා පුඤ්ඤාපි සංඛාරා අපුඤ්ඤාපි සංඛාරා ආනිඤ්ඤාපි සංඛාරා අවිද්‍යාපත්‍ය අයන් උච්චති අවිද්‍යාපත්‍ය සංඛාරක ධර්මයේ විග්‍රහ කලේ ඉතාල ගැඹුරට බහැලා. එතින්දී ඒගොල්ලෝ අර සංඛාරවලින් පුඤ්ඤ සංඛාර හැටියට ගත්තේවත් අවිද්‍යාවේ කොටසක් හැටියට දැම්ම බෞද්ධය තාත්තේ දැනගෙන. කුදලමූලපත්‍ය සංඛාරක නිවන් මාර්ගෙට හේතු වෙනව වැඩි පිළ වෙන් කළා. මේක ගැඹුරට පරිත්‍යාගෝපාද විග්‍රහ කිරීමෙන් ලැබිච්ච දෙයක්. මේ ලෞකික පරිත්‍යාගෝපාද විග්‍රහ චක්‍රය තමයි තියෙන්නේ මේ අකේන්ද්‍රයේකින්. ඔව්. කේ කියන වචනයෙන් පෙන්නන්නේ ක්ෂය වෙලා යන. ඒ වගේම පහත් බාරපත් වෙන. අන් කියන්නේ ආහාරය. දර කියන්නේ දරනවා. කේ අන් දර කියන්නේ පහත් බාරපත් වෙන ආහාරයේ දරව හැටි. මොකද පහත් බාරපත් වෙන්නේ සසර ගමන් කරන තාක්කල් පුද්ගලයා අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ගමන් කරන්නේ පහත් දැන. කේ දැන් කේ අන් තමයි භාවිතා කරේ. ඒක තමයි දැනෙන්නේ. මේ කේ අන් දරාගෙන ඉන්න තාකල් කේන්දරයෙන් බේරෙන්න බෑ. සතර සැරිසරන සියලු සත්ත්වෙටම කේන්දරයක් තියෙනවා. අවධාරියෝ කේන්දරය පුච්චන්න ඕනේ. නිවන් දකින්න. ඒ කියන්නේ කොල කැල්ල පුච්චලා හරියන්නේ නැහැ. ලෝභයේ, ද්වේෂයේ, මෝහයේ කියන සතර ගමට හේතු වෙන රාග, දේශ, මෝහ කියන පහත් ආහාරයේ දරන්න නැතුව ඉවත් කරව දාට, දවා හැරව දාට. ඔහුගේ කේන්දරේ පිච්චුන. එදාට නිවන් දැක්කා. හරි හත්තර වත්තු. අරිහතුන් වහන්සේ නියම විදිහට කේන්දරේ පුච්චවගේ. කොල කැලි පිටිවර කවදාවත් නිවන් දකින්න බෑ සම්මාදෘෂ්ටික වෙන්නත්. කේන්දරේ පුච්චන එක සම්මාදෘෂ්ටික. හැබැයි කොල කැලි පුච්චන එක නෙමෙයි. සසර පැවැත්මට හේතු වෙන කාට ගන්නේ රාග දේශ මොහ කියන ආහාරයේ දරනවන. අන්නේ ආහාරයේ දරණ එක පුච්චලා හැරියන කෙනාට නියම විදිහට කේන්දරේ පිච්චෙනවා. අන්නේ කේන්දරේ පුච්චගත්තොත් අරිහත් වෙනපත් වෙනවා. සම්මාදෘෂ්ටිකත් වෙනවා පුච්චන්න පටන් ගත්තාම පටන් පුච්චලා කියලා උනාට පස්සේ හරිනවා. ආයි සතර ගමන ඉවරයි. කේන්දරේ ඉවරයි. කේන්දරේ වෙනවා උපතේ ඉවරයි. උපතක් තියෙන හැම කරම කේන්දරයක් හැදෙනවා. කොලියක ලිව්වා නැතත් ඔහුගේ කේන්දරයක් තියෙනවා. ඒ ඔකත් හොඳ ලස්සන නිරුක්ති වලින් දකින්න ඕනේ එකක්. ඔක යථාර්ථයෙන් තෝරගන්න ඕනේ. දැන් ඒත් ඒකම තමයි එන්නේ. දැන් හඳ දැන් හඳහන කියන වචනේ පෙන්වන්නේ අපි විසින් හන හේවත් විනාශයට හේතු වෙන දේ ද අපි හද හදා ආවේ. හැඳිරගෙන ආවේ. හඳහන. ඒත් කලේ ඔබ වදනේ කොයි එකක් නිරුක්ති එකක්ද? නිරුක්තියෙන් බලනකොට අර්ථ එකක් එනවා. හන කියන්නේ විනාශය. ඉතින් හඳ කියන වචන කියන්නේ හා අඳ හන. අඳ බවින් හා වුණා නම් හන හේවත් විනාශේ. ඒ තාකල් හඳහනක් තියෙන. මේ හඳහන පිටුව ලෝභය අඳයි, ද්වේෂය අඳයි, මෝහය අඳයි, කුච්චල ඉවර කරලා තත් හඳහන පිටුව. ලගිනද? මේ කොහෙද ලැග්ගේ මෙච්චරක? ලැග්ගේ යම් තැනකද ලග්නේ ඒක. පෙරභවයේ මරණාසන්න වෙනකොට කොහෙද ලැගලග හිටියේ? ලැබුදේට අනුකූලව ලැබුදේ ලග්නය කරගෙන ඉතින් උපදිනවා. ඒක ලග්න වෙලා උපදිනවා. ලගිනද? ඉතින් යා උපන් වෙලාවේදී ඒක අරගෙන බලපුවාම ඉස්සරහා උපන් කොටුව බලපුවාම ඒකේ යම් ගහචාරයක ලක්ෂණයක් පිළිලා තිබුණාද? එයා ලැගලා තින්නේ බඳු ගති ලක්ෂණේ. ඒ ගති ලක්ෂණේ මොනවද ග්‍රහණය කරලා තියෙන්නේ? ග්‍රහණය කරපුවා තියෙනවා. ඒක නම් පිළිම ග්‍රහයක්. ග්‍රහයකින් බලා ගන්නවා එදා ග්‍රහණය කරගෙන හිටපේ. යම ග්‍රහණය කරන්නේ යම් ස්වභාවයක ලැබලා හිටියා නම් ඒ ස්වභාවය ඔතන පේනවා. ලග්නය ගහය. ඔව්. ලග්නය සහ ග්‍රහය. දැන් ඒ දාලා තියෙන එකට පෙන්ලා තියෙන්නේ ලෝකෙ දිවිච්ච හැඩතලය. දැන් යම් කිසි ග්‍රහ වලල්ලා තියෙනවා නම් ග්‍රහ චක්‍රය පිළිපුවාම ග්‍රහ චාරයේ දිහා බලනකොට ඒකෙන් දැర్శණය වුණා යම් කිසි සතෙක්ගේ රූපාකාරය. ඒ රූපාකාරයේ මෙලදී ගති ලක්ෂණයක් තියෙන නිසා. දැන් මකර කියන වචනේ දැන් ආදාරගත්ත අපි දකින්න ඇති සතෙක් නෙවෙයි කියන්නේ. අපි දැක්කේ නැද සතු නෑ කියන්නේ කොහොමද? ඔය කියා කියන්නේ. එකේ කාලවල එකේ ජාති සතු විතර තියෙනවා. මේ සතුන්ගේ ගති ලක්ෂණ. ඒ ලැබෙපිට නැහැ ඒ කියන්නේ කාසිය තියෙනවා. කා කියන්නේ හැරිසරනවා. ආසිය කියන්නේ ආශ්‍රය කරපු තැන. අපි හැරිසරමින් කොහෙද ආශ්‍රය කළේ? ඒක තමයි රාසිය. මේ ලග්න රාශි. රා ආසි රාසි. හැරිසරීමේ සඳහා ඇසුරට ගත්තේ රාසි. ලැග්ගේ එතන නම් ඒක ලග්න වෙනවා. නොයේ කාටි වල අපි හැරිසරනවා. ඕකෙන් එකක ලගිනවා. ඒකම සම්පූර්ණ සංඛාර විග්‍රහයක් ඔය තියෙන්නේ. ඒකයි. සංකේතයක් වෙන්න නම් අවිජ්ජා පත්‍ය සංඛාරා කියන එක තමයි අපි ගස් කරගත්තේ දැන් රාසි. අනික තමයි ලැග්ග තැන. ඒක තමයි ලග්න වෙන්නේ. මේ ලග්නේ දකින්න පුළුවන් පෙරභවයේ කෙබඳු සංඛාරයක් ගොඩනගලාද මෙතෙන් ආවේ. හරියට කියන දේ හදා ගන්න පුළුවන් නම් දැනගත්ත හැකි පෙරභවයේ පොරලා තියෙන වැඩ පිළිවෙල. මෙන්න මෙහෙම එකක් වෙලා තමයි මෙන්න මේක ග්‍රහණය කරගෙන හත උන් ගති ලක්ෂණ නිසා තමයි මෙතෙන් ආවේ. මොකද හරි ගැඹුරු විග්‍රහ ලෞකික විග්‍රහ. ඔය නිවන් දකින්න අවශ්‍ය ඒවා නෙමෙයි. නමුත් මේවා තේරුම් ගන්න වැදගත්කමක් තියෙනවා මේ බුදුදහම කියන්නේ. නිවන් දකින්නම තියෙන එකක් නෙමෙයි සියලුම ලෞකික ලෝකෝත්තර සියලු ප්‍රශ්න විසඳපු එකක්. පටිච්චසමුපාදය කියන්නේ. හර සම්පූර්ණයි. දැන් මේ ලෝකේ පවතින ආයත දුකක් ඇද්ද, දුකට හේතුවක් ඇද්ද, නැති කිරීමක් ඇද්ද, නැති කරන මගක් ඇද්ද ලෞකික වශයෙන් ඒකත් ඔබේ තියෙනවා. ලෝකෝත්තර වශයෙන් සදාහරම දුකක් අඳුරගත යුතුද? ඒ දුක. ඒ දුකට හේතුවක්. සදාහරම දුකෙන් නිදහස් වීමක්. සදාහරම දුකෙන් නිදහස් වෙන මාර්ගයක් ඒකත් ඔබේ තියෙනවා. ඒ කාරණා දෙකම පරිත්‍යාගපාදයේ තියෙනවා. මේ පරිත්‍යාගපාදයෙන් තෝරගත්තහම මේ මුළු ලෝකෙම ජීවත් වෙලා ඉන්න කෙනාට ලෞකික අභිවෘද්ධියක්. ඒ වගේම මලා මෙතෙන්දී නිවන. ඒ වගේම මේ දෙක අතර තිබෙනා වූ යම්කිසි සුගතියක් ඇතනම් සුගතියට යන හැටි තේදන පවත්වන හැටි. මේ සියල්ල පිළිබඳව ප්‍රශ්න වලට උත්තර ටික ඔක්කොම තියෙනවා පරිත්‍යාගපාදයේ. තෝරා ගන්න බැරි කමයි තියෙන්නේ. ඔයින් අහ කරපු ධර්මයක් කතා කරන්න දෙයක් විද්‍යාවක් ලෝකෙන්. ලෝකේ සෑම විද්‍යාවක්ම පරිත්‍යාගපාදය තුනේ කතා කරලා ඉන්නේ. හැබැයි එන්න එන්න මහා සාගරය වෙන්නේ පරිත්‍යාගපාදය කිව්වේ ඒකයි. නුවණේ මට්ටමට තමයි පරිත්‍යාගපාදයෙන්ම වටහා ගන්න පුළුවන්. ඒකයි ඥාන මට්ටම.
දැකලා
තියෙනවා. ඔව්. අවසානේ තමයි දැකලා තියෙන්නේ. අනේ ඒකයි. දැන් මුල හදාගත්ත හැටි පේන හරිය පේනවා.
මුල පිරිසුදුයි කියන එක හැමතැනම
දැක්කා. ඔව්. ඒකයි. ලෞකික වශයෙන් පිරිසුදු භාවය දැක්කා. ලෝකෝත්තර පවිත්‍ර භාවය ඒත් දැක්කේ නේ. ලෞකික පැවැත්ම අරයි යනකොට ලෝක සත්‍යය ගෙනියන ක්‍රමයක් තියෙනවා.
මාතමේ
අතර කේන්ද්‍රීය පාණි කියන එක. ඒකත් ඔයකම අරගන්න ඔය මේක විග්‍රහ කළා එන්නේ. දැන් ලෝක සත්‍යය මේ ලෝක පරිේශණය කරනකොට කාග දේශ මොහසහගත පරිේශණයක ඉදිරියයි. දැන් මේ ලක්ෂණ තියෙනවා එක එක සතාගේ ස්වභාවයෙන් මේ ලෝක සත්‍යය සැරිසරන ක්‍රියාකලාපයේ ගෙනියන ක්‍රමයක්. දැන් මේස රස මේස රාශිය කියලා අපි එකක් කියන. ਉਹ ඇතුළු කරලා තියෙන්නේ. එළු වගේ වැඩ පිළිවෙල. මොකද උගේ ස්වභාවය හැමතැනම ඕනම කර්කස දෙන ඕනම දෙනක යන්න පුළුවන් ගිහිල්ලා පළ දාව කොළ දාව කඩාගෙන කනවා. මේ තමයි එළු වගේ ස්වභාවය. මෙන්න මේ වගේ ඕනම දැනක මේ ලෝකෙ ගැන කඳු හේල් ගැන පරීක්ෂණ කරමින් එක්තරා පිරිසක් නිතරම ගැවසෙනවා අර එළුවා වාගේ වැඩ කරමින්. මොකද පරීක්ෂණ කරන්නේ අනික් කෙනා පැත්ත දාලා තමන් පළවෙනි වෙන්න පරීක්ෂණයක් කරනවා. පරීක්ෂණ වලට මුල ඕකයි. හැමදැනම පරීක්ෂණ කරන්නේ ලෝකෙ අනිකට වඩා ලොක්කෙක් වෙන්න ක්‍රමයක් හොයාගන්න. අනු එළනවා මානයක් හදාන්න. අනේ එළු මානෙ එළු ගතියෙන් කටයුතු කරන බුද්ධලයා ලෞකිකත්වයේ තුල තියෙන කාග දේශ මොහයන්ට කොටු වෙලා කරන කටයුත්තක එක්තරා පිරිසක වැඩ පිළිලා. අපි මේෂ කිව්වේ ඔබට. අන්න අපි මේ සංසාර පැවැත්මෙන් අල්ලාගත් එක රාකියක්. තව කෙනෙක් මොකද කරන්නේ මොන මොන හරි ශාස්ත්‍රීයත්වයේ බලාගෙන සුඛෝපභෝගී වෙන්න වැඩ කරගන්නවා. වෘෂභ කිව්වේ කිරිහරක. කිරිය දෙන්නේ වෘෂභ කියනවා. අනේ වෘෂභ කියන ගති ලක්ෂණය අරගෙන සත්‍රි කත්තේ ගොවිතැන්පත් ඔයයන් හරගෙන ජීවුණා කියලා සැපසේ ජීවත් වෙන බලාපොරොත්තු වෙන තව කොටසක් වැඩ කරන එකත් ලෞකිකයි. මෙන්න වෘෂභ ගති ලක්ෂණ. වෘෂභර උපමාකලි ඒකයි. හරකගෙන් ගන්න ඒවා බැරුණ. ලගිනවා මඩි. එහෙම නැත්නම් පහත් තැන් වල කනවා. කාලා හිටන් සුඛෝභෝගීව ඉන්න කිරිටිය ගන්නවා. හරේ කාපු ගති ලක්ෂණ. ඒකත් ගැලපෙනවා. ඉන් අන්න අපි ලැබුවේ තව දෙනා. ඒකෙන් ලැබගේ අපේ ලග්නේ උරුසව ලග්නේ වෙනවා. අර පරිේශන මට්ටමක ලැගල ගලන් සංසාරේ හිටියේ පෙරබවී හිටියේ එයාගේ ලග්නේ මේස ලග්නේ වෙනවා. ලැගමෙතන. ලැගමෙ හොයාගන්නේ. තාපුරසක් ඉන්න උන්ට වෙන එකක් අත් නැහැ උන්ට ඕනේ මෛතුනේ. කා මෛතුනේ හොයා පස්සේ යනවා. එහෙම ජීවිතයක් ගත කරනවා කට්ටිය. ඒ ගති ලක්ෂණය තමයි ලැගගෙන මිතුන උන. තව කෙනෙක් ඉන්න කවුරු මොනවක් වතරන්නේ තමන්ගේ ගමන යන්නේ තමන්ට ඕනේ දේ නවත් හරි මගේ නෙමෙයි හරහට යන්නේ. වැරදි වැද. හරස් ගම යන ගති ලක්ෂණය තමයි කට. ඔබේ හේතුව හැම වෙලෙම තමන්ගේ හිතේ තියෙන කැමැත්ත. තමන්ගේ කැමැත්තේ ඉඳුනහම ඇත්ත කොච්චර තිබුණත් කෙලින් යන මාර්ගය හොයාගන්න බෑ. කෙලින් යන මාර්ගය අවංකයි පිරිසිදුයි. නවත් කාමසහගතයි ඇදයි හරස් මාර්ගය. මේ සඳුර තැන දීලා ඡන්දයාහෙවත් හිතට තැන දීලා හරස් අතර යන නිසා කක්කුට තමයි උපමාවට ගත්තේ කටක කියලා ලග්නේ. ගති ලක්ෂණය දුන්නේ සඳුට. මේ කටකේට සඳු අදුක. අයකට ගත ආකාරය. මේසේට පූජා අධිපති. පූජා කියන්නේ තරංකාරී. තරංකාරී. අයුධියන් හතන් කරන්න අනිකත් ඈගන් තමයි කඳු හේල් පහු කරගෙන අරවා මේ ඔය පරිච්ඡේද කර කර හැමතාවම ගත කරන්නේ. ඔබට. සත්න මුල් කරගෙන. මේස පූජටයි. එන හැටි වන්න එකින් එක අකස් වෙලා යන්නේ. මේ වෘෂභ කියලා කියනවා සැප සම්පත්. සැප සම්පත් සිගුරුටයි. මේ වෘෂභ රාශිය සිගුරුටයි. ගති ලක්ෂණ අනුව රාශි බෙදෙන හැටි. බුද හැමිලීම දැන් මිතුන කියන්නේ මෛතුන සේවනයේ දරුවත් එක සම්බන්ධයි. දරු පරපුර සම්බන්ධයයි මෛතුනයි දෙකේ ආසන සම්බන්ධතාවය බොහොම තියෙනවා. මෛතුනේ ඉති කියොත් හම්බෙන්නේ දරුවු. දරුවාගේ සම්බන්ධ දරු ගති ලක්ෂණයට සම්බන්ධයි. ධාරක ප්‍රේමයත් මෛතුන සේවනයත් ඔය ඔක්කොම බැරෙන්නේ ඒ හැංගී බර පැත්ත. ඒ පැත්ත නිසා මෙතුන බුදරයි. අනේ ගති ලක්ෂණ. කටක හැංගීමට අදිනා සඳුටයි. ඉර සිංහයා වගේ ජීවත් වෙන තව කට්ටියක් බලනවා ලෝකේ මා ගර්ණාදී කරන ලෝකෙම තේජස් පතුරු වගේ. ඒ මේ ලෞකිකත්වය තුළ තව වැඩි වෙන්න හැදෙන ක්‍රමය. ඒක තමයි රාශිය සිංහ. සිංහයා වගේ ඉන්න හදනවා. ඒක තේජස්වී රවිටයි. සූර්යයා වගේ ඉඳලා හදන්නේ. වන්න ගති ලක්ෂණයට අනුකූලව අයිතිකාසිකම් ග්‍රහයර දීලා තියෙන හැටි. ග්‍රහණයේ ස්වභාවය මොකද්ද? ගති ලක්ෂණයත් ඒ වගේ. වාසය කරව පසුතලයක් ඊට අනුකූලයි. ඊට පස්සේ අනික තමයි කන්‍ය. ඉස්ත්‍රි ලක්ෂණයන්ට ඉස්ත්‍රි ඇසුරට කැමති. ඉස්ත්‍රි ඇසුරේ ඉන්නවා. ඒක අර රදුරු ගති ලක්ෂණේ සුන්දර ලෝකයක් මවාගෙන ඉන්නේ බුදටයි. මෙතනත් බුදටයි. මේස උසව මිතුන කටක සිංහ කන්‍යාව කන්‍යාව බුදරයි මේ අයිති ඒ විදිහේ. ඊට පස්සේ තියෙන තුලා තව කොටසක් ඉන්න හැම වෙලෙම සංසන්දනාත්මකව බල බල තමන්ට අවශ්‍ය වෙන විදිහට පාඩු නොවන විදිහට කටයුතු කරගන්න. තමන්ගේ වාසිය බලාගෙන මේක මෙහෙම කළොත් මට පාඩුයි. මෙහෙම කළොත් ලාභයි. ලාභය බලාගෙන තුලනීය කරමින් කටයුතු කරනවා තුලා. අන්නේ ගති ලක්ෂණය තුලාවටයි. එතකොට එකිනෙකට යන ආකාරය. මේ රින්ග කන්නේ තුලා. අද තමයි කුච්චික කිවි. එතකොට මේස උසව මෙත්න කරක සිංහ කන්නේ තුලා. මේ වුච්චික හැමිලීම ගෝලුසාගේ ස්වභාවය. තමාගේ තරහෙන් තමාම මැරෙනවා. කටු ඔක්සරහ තමාගේ ඔළුවේ ගහගන්න. ගෝලුසා තරහ ගියා. තමාගේ විස තමාට වැදිලා මැරෙනවා. ඒ වගේ හැමිලීම මාරකස්ථානයේ හැටියට පින්නවා අටවැන්. අතුලණීය කරන එක තමයි කුටුම්බකස්ථානයේ හිව තමගේ පිළිසර සමව බෙදා ගන්න අනිකාගේ වෙන් කරගන්න මේ ආදි වශයෙන් ගත්ත ඉතාලි තමයි හත් වෙනි. අට වෙනි මාර්ගස්ථාන තිබ්බේ ගති ලක්ෂණේ උච්චික. හැර පරස ගති ලක්ෂණේ විහි වෙන ගති ලක්ෂණේ තමයි එතන ගත්තේ. එතකොට එතනින් හැර ගත්තාම නව වෙනිට ගියාම ගත්තා නව දන් දුන්නකින් තමයි එතන වෙන්නේ. ඒතර නම් වෙන්නේ තරගත්තාම කියන්නේ පුණ්‍යස්ථානිය කියලා අපි ඔකට කියනවා. දැන් ඔතනදී විද දමන දෙකක් තියෙනවා. එකක් තමයි විදලා බලනවා කියන්නේ විද්‍යාව. විදෙන අර්ථයෙන් තමයි දුන්නේ කලේ යමකට විදින එක. එතන අරගත්තේ අර්ථය මොකද? විද්ව තමයි ඇතුලේ තියෙන එක දකින්නේ. විද බැලීමට කියනවා විද්‍යාවෙන් බලනවා. විද්‍යාවෙන් බැලුවොත් තමයි පිනපව තෝරගන්නේ. හොඳ නරක තෝරගන්නේ. අන්න හොඳ නරක තෝරා ගන්න ස්ථානය පුණ්‍යස්ථානය වුණා. ඒක දනුවෙන් කරන වැඩේ ඉතින් තරගත්. ඒ එදෙනින් ගත්තට පස්සේ මමත්වයෙන් තමයි මේ ලබා ගන්න මේ ලෞකිකත්වයේ ඔක්කොම කරගත්. පින් කරගත්තෙත් ඒකට අර ඔක්කොම කරගත්තෙත් ඒකට උපක්‍රම කළෙත් ඒකට. එකතු කරලා එකතු වෙලා 10 වෙනි තරගත්තා ඒක. එතකොට මමත්වයේ කරා ලබා ගැනීම කියනවා මා කරා ලබා ගැනීම මකරාගේ. මකරා. මමත්වයේ කරා යාමට කියනවා මකරා කරා යාම. සංකේතයේ මකර වුණා. දෙවර එතනින් අරගත්තට පස්සේ ගෙනහල්ලා හදලා ගත්තේ මමත්යෙන් ගත්තේ රැස් කරලා තියාගෙන වත්කම් ඇති කරගන්නේ කලයට සම්බන්ධ කරලා බෙන්න. කුඹ එකතු කරගන්නේ. එතනින් අරගත්තට පස්සේ මොකද කරන්නේ? කොච්චර හදාගත්ත තියාගෙන ඉන්න බෑ. ගවණ ඇත්තල්ලා යන්න වෙලාවක් එනවා. එයාට සංසාර සාගරේ බීනන්න ඕනේ. මීනට ගියා. මාළුවට දැන් මොනවා කරගත්තත් අන්තිමට චක්‍රය කරගලා තියෙන්නේ උපක්‍රමයෙන් හම්බ කරගන්නවා කපටිකමෙන් හම්බ කරගන්නවා ලාභකී ප්‍රහන්සා ලබා ගන්නවා භුක්ති විඳිනවා ඔක්කොම කරනවා එක්කස් කරගන්නවා ගහ මරා ගන්නවා උපම කරලා හිටන් ඒකතු කරලා ආයතරයක් ඒ වගේ උපක්‍රම විතර හිටන් උපක්‍රම හොයා ගන්නවා හදා ගන්නවා හදාගෙන ඉඳලා බොඩු ගහගෙන ඉන්නවා දාන වැල්ල එකම් සංසාර සාගරේ පීනනවා ඔක තමයි කලි මේ ওই චක්‍රය තමයි ওই 12 සහකාරයෙන් ගියේ ලෝක සත්වයාගේ සැරිසරප ක්‍රමයේ මේක නිසා කවදා හරි මේ සක්වලක් හැදිලා හටගන්නේ මේ ග්‍රහ පිහිටීම. වෙනික අපි හිතන්නේ විදියක් නැහැ. ග්‍රහ පිහිටීමට හේතුව අපි කරපු ග්‍රහණේ නම්. ග්‍රහණය කලේ අපි ඉති යම්හි ලෝක ධර්මතාවයට අනුව නම්. අනන්ත අප්‍රමාණ සංසාරයේ පටන්ගෙන වෙන ක්‍රමයක් අපිට තිබුණ නැත්නම්. අපි සුවේ හොයාගෙන ගිය ඔය ක්‍රමයේ තුල නම්. අපි යන්නේ දැනුත් ඒ ක්‍රමයේ මතු යන්නේ තේ ක්‍රමයේ තුල. එහෙනම් ඔය ක්‍රමයේ තුල පෙරත් ආව නම් පෙර තිබුණ චක්‍ර රටාවම තමයි දැන් යන්නේ දැන් ඒක නම් ඒ රටාවමයි දැන් තියෙන්නේ. මතු අපිට යන්න තියෙන ඉරට ආයෙ නම් මතු කවදාරි හට ගන්නවා නම් හට ගන්න තියෙන චක්‍රතාව ගහ චක්‍රයේ විදිහට වෙන එකක් හට ගන්නද? ඉතින් ඔය රටාවම හට ගන්න ඕනේ. ඒ කියන්නේ එක එක සත්වයාගේ හැටි හැටි. මිනිස්යාට නෝ දැන් දසමාසයක් කියලා කිව්වත් ඒත් ඒ වගේ. ඒකම තියෙන උතන ඒ විස චක්‍රයේ ග්‍රහණය කිරීම නිසා හටගන්න චක්‍රයේ හැටි. ඒ ග්‍රහණය කිරීමේදී යමක් මාධ්‍ය කරගත්තා නම් ඒක තමයි මනුස්ස මාධ්‍ය. සත්ව මාධ්‍ය. ඒකට ආධාර කරන්නව ගහවතු ඒවට උදව් දෙනේවා. මේ උදව් දෙන එකෙන් දෙන්නේ උදව්. ඉතින් තව දෙනක සත්ව හැදෙන්නේ නැහැ. ඉතින් මනුස්ස ලෝකයක් ඇත්නම් ඒක තමයි සත්ව ලෝකය. ඒවට අදින ග්‍රහ ලෝකවල සත්ව හැවුවට සත්ව හම්බ වෙන්නේ නැහැ. සත්ව ලෝකයේ ආධාර තමයි ග්‍රහ ලෝකෙන් තියෙන්නේ. ග්‍රහණය කරගත්ත හැටියට ප්‍රතිඵල දෙන්න තමයි එයව සකස් වුණේ. ඉන් දුරට අසෙච්ච නිසා තමයි දුර අසුන්නේ. සර් කියන තමාගෙන් විසිවෙච්ච නිසා තමයි විස වුනේ. මේ විශ්වයේ දුරට අසු වුණා කියන්නේ තමාගේ ඇතුලෙන් දුරට ඈත් වුණා. මොනවද? ඔය ග්‍රහණය කරගත හොඳ ඒවා. හොඳයි නරකයි කියන දෙකේදී නරකයේ තියෙනවා මහ නරකට වැසහම පොඩි නරකත් ඈත් වෙනවා. ඊට වඩා විශාල නරකයකට බහගත්තොත් ඒ මට්ටමත් ඈත් වෙනවා. දැන් බයින මට්ටමේ විතරක් මිනිහෙක් ඉන්නවනම් ඉතුරු ටික හොඳයි. ඒක ඉක්මවල ගහන මට්ටමට ගිය බැනීමේ නතර වෙන්නේ නැහැ. ඒක දුරස් කරලා ගහන්න ගියා. තවත් දූෂ්‍ය වුණා. හැබැයි ගහනට වැඩි තුවාල කරන්නේ නැහැ. තවත් දූෂ්‍ය වුණු ගහන මට්ටමේ නතර වෙන්නේ අතපය කඩනවා. තවත් දූෂ්‍ය වුණා. එතන ගහන මට්ටම දුරස් වුණා. අතපය කඩන මට්ටමෙන් ඉන්නේ මරනවා. අතපය කඩලා ඉන්න මට්ටමත් ඈත් වෙලා දුරස් වෙලා ගියා. ඔය ඔක්කොම විෂ කිරණ වශයෙන් ලෝකයේ විෂ තැන් වශයෙන් ලෝකයේ දුරස් දුරස්ව පිළිදෙනවා. ඔය අතර හිටිය හොඳ ඒවත් ඒක ඈත් වෙලා යනවා. ගහන්න නැතුව හිටපු හොඳ ගති ලක්ෂණේ ගහනකොට ඈත් වෙලා. ඒකත් දුරට යනවා. දුරට අස් වෙනවා. බනින්න නැතුව හිටපු හොඳ ලක්ෂණේ බයිනෝට ඈත් වෙනවා. හොඳ ලක්ෂණේ ඒකත් දුරට යනවා. ඔය ක්‍රමයට විශ්වයට ඈත් වෙනවා. අපි ස්වෛරීව නැගී හිටලා කරපුවක් තියෙනවා. අනුන්ගේ කළ එකතු වෙලා කරපුවක් තියෙනවා මේ හොඳ නරක දෙකේ. ඔය දෙකම දුරට අස් වෙලා. සර් කියන තමන්ගේ විසිරා විශ්වගත වෙලා. විශ්වේ පිහිටනවා. විශ්ව කියන්නේ සර් කියන්නේ තමා. විශ්ව කියන්නේ තමාගේ විසි වුණා. තමා ඇතුළු කරපු දේවල් කොයිතරම් දුරට විසි වෙලාද ඒ තරක් දුරට විශ්වේ පිහිටනවා. ඒ විශ්වය තුළ ගහක චක්‍රයත් එක්කලා ඒ ටික පිහිටනවා. ඒක තමයි ලෝක පිහිටීමේ. සර් සහ විශ්ව. හතර කේන්ද්‍රයේ පාළුව කියන්නේ ඔය ක්‍රමෙමයි. මොකද හතර කේන්ද්‍රයේ පාළු දෙන්නේ කිනවා. දැන් මේකෙන් එකයි තද ජ්‍යොතිෂයේ බොහෝ වෙලා භාවිතා කරන්නේ ඒකයි. හතර කේන්ද්‍රයේ පාළන උමහා කාල කන්නේ. ඔක තමයි අද භාවිතා කරන එකමදී. දැන් එක්තරා මහත්යේ දවසක් කේන්ද්‍රයක් ගෙනහල්ලා ගම්පහ වැත්තේ මහත්යේ මට දීලා කිව්වා මේ කේන්ද්‍රය කියන්නේ මම ඉදර මහල්ලා නැහැ මොකද හිතෙන්නේ කියලා. මම ඒක බැලුවා බැලුවා මට තේරෙන බැලු බැලුන හතර කේන්ද්‍රයේ පාළුව. දැන් දක්ෂ ජ්‍යොතිෂ සත්‍යය නා කියන්නේ මේ හතර කේන්ද්‍රයේ පාළුව මහා කාලකන්ණියක කේන්ද්‍රයක් කියලා. මම එහෙම කිව්වේ නැහැ. මම බැලුවා එයා ගැන හොඳයි කියන ගහේ පිහිලා තියෙන අනිත් චක්‍රය තැන් ටික. බලනකොට 11 වෙන්නේ, 5 වෙන්නේ, මෙහෙම හොඳ හොඳ තැන් වල පිහිලා තියෙන 9 වෙන්නේ. පිහිලා තියෙන මේ ගහේ ටික ගිහිලා ඔක්කොම. බැලුව බැලමර මෙයාට මන් දැකලා තිබිච්ච ක්‍රමය අනුව නම් හොඳ සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්න තියෙනවා. තමන්ගේ පියවරුවාගේ බාහිර ලෝකයේ ඉඳලා තමා කෝෂ රක්ෂණය පෝෂණය කරන නිදහස් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන කෙනෙක්ගේ කේන්දරය. මම එහාට කියවා මේ බුද්ධිල සාමාන්‍ය කෙනෙක් නෙවෙයි, අනික් අයට වඩා බොහෝම විශේෂ ඇති බුද්ධලේ, මහ වාසනාවන්ත බුද්ධලේ. අනුන් හරි හම්බ කරලා දෙනවා පියෙකුට වාගේ, දරුවෙකුට වාගේ සැලකමින් අනික් අයගේ සැලකුම් ලබන මෙන්න මේ සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන ජාතිය කෙනෙක් වින්ද ඕනේ මේක. නැක මේ කොහොමද ඒක කිව්වේ? මට වෙන එකක් ඕනේ නැහැ. මේක මෙච්චර කාල මේ කේන්දර බලන කෙනෙක් නොකියපු දෙයක්. ඕකේ මොකුත් පේන්නේ නැද්ද මහත්තයාට මේ කියලා වයින් අහනවා. ඔයගේ හතර පොළ ගැන. මම පේනවා. කවුරුවත් අහුවනක් කියන්නේ මේ හතර කේන්දර පාළුවේගේ කේන්දරයක් මේ කාලකන්ණිය කියන්නේ. හරි හරි ඒක හරියටම හරි එහෙම තමයි මට ගිය දවස්වල කිව්වේ. නෑ ඒකයි මෙහෙත් බලන් ආය. මම මේ ජෝසිය පිළිගත්තේ නැහැ. ඔය කතාව උඩ දැන් මට ඒ මහ ප්‍රශ්නයක් මතුණා. දැන් ජෝසිය පිළිගන්න වෙනවා. මොකද පිළිගන්න වෙන්නේ? මේක මේ කියපු කාරණේ අනුව මේ කාලකන්ණියෙක් නෙමෙයි බව ඇත්ත. මෙයා හොඳට දැනීමක් ඉගෙනීමක් ඇතුව හිටපු කෙනෙක්. ඇමරිකාවේ ඉඳලා ආපු එක්තරා සුද්ධෙක්. මේ ඉස්කෝලේ යන කාලේ මෙයාගේ මේ ස්පෝර්ට් මීට් වෙන්නේ සෙල්ලමකදී. මෙයා පළවෙනි දවසේ ක්‍රියාත්මක වෙන හැටි දැකලා මෙයා කලිසරකම දැකලා මෙයා කෙරෙහි බොහොම හිතවැටලා තමන්ගේ දරුවෙක් හැටියට හදාගන්න දෙමව්පියන්ගෙන් ඉල්ලාගෙන මුළු කෝටි ගානක දේපොළ ලියා දීලා මෙයාට එයාගේ දරුවකම තියාගින්න එක ගිහින්. දැන් මේ හදලා තියෙන මාලිගාවක් ආගියක් ඒ රට තාත්තට කියලා එයා කියන්නේ. ගමේ මේ ලංකාවේ තාත්තයි රට තාත්තයි. ඒ ළමයා කතා කරන්නේ ඒ දෙන්නට තාත්තා කියලා. ඔය විදිහට. දැන් ඒ තරම් මහා විශාල ධනස්කන්ධයක් මේ ළමයාට ලැබිලා සුඛෝභෝගී ජීවත් වෙනවා. කිසි අමාරුවක් ලෙඩක් දුකක් නැහැ. ඉතින් ඒතර කියලා දැන් මේ කේන්ද්‍රයේ විශ්වාස කරන මට දැන් තියෙන ප්‍රශ්නේ මේ හතර කේන්ද්‍රයේ පහළ කේන්ද්‍රය වල මාත්‍යා කොහොමද එහෙම එකක් කිව්වේ? දැන් දැනගන්න විදියකුත් නැහැ මං ගැන. මේ ළමයා ගැන දැනගන්න විදියකුත් නැතිව මට විශ්වාසයි. කිව්වේ රටා මොකද්ද? මම රාවක විග්‍රහ කළා දුන්නා. මේ හතර කේන්දරේ පාළු වෙන ක්‍රම දෙකක් තියෙනවා. එක පුද්ගලයෙක් ඉන්නා මේ ලෝකෙ මෙන්න මෙහෙම කෙනෙක්. ලග්නින් පෙන්වන්නා වූ යම් දෙයක් තියෙනවා තමා විසින් තමාගේ පැවැත්මද තමාගේ යහපතද තමා ගොඩනගාගෙන ඉන්න ස්ථානයක් තියෙනවා. යම් පුද්ගලයෙක් තමන්ගේ අසත්පුරුෂණං කාලකණිනා. ඒ පුද්ගලයා තමන් ඉන්න තැනගෙන කිසිම දැකීමක් නැතුව ජීවත් වෙනවා. අනුන්ගේ යහපතට තමන් ඉන්න තැන හදන්නේත් නැහැ. තමන්ගේ ගෙදර ඉන්න අයට සලකන්නේ කරන්නේ ඒවා කරන්නේත් නැහැ. උදව් උපකාරයක් කරන්නේත් නැහැ. සත්‍රීකත්වය බලන්නේත් නැහැ. ඔය තියෙනේ විනාශ කරගෙන ජීවත් වෙනා ගෙදර තියෙනේ. ගෙදර වඩමුට්ටු විකුණනවා. අරක් ගහන මොන හරි මත් බැන බොනවා. සූදු දුරාචාර වලට යනවා. ඔහොම ජීවත් වෙනවා. ඒතර එයා හරි හම්බ කරන්නේ නැහැ. රස්සාව කරන්නේ නැහැ. මොකුත් නැහැ. තියෙනවා විනාශ කර කර ඉන්නවා. දැන් පළවෙනිවන්නත් විනාශයි හතරවෙනිවන්නත් විනාශයි. පෞලිය ඉන්න ඇයට මහ කරදරයක් කරනවා නිසා පෞලියට කිසිම උදව්වක් උපකාරයක් කරන්නේ නැහැ. හත්වෙනිවන්නත් විනාශයි. එයා මොනවද හදාගෙන කරගෙන ඉන්නේ ඉනිරිහෙත් දැන් නැති කරලා ඉන්න කාලකන්ණියෙක් නිසා 10 වෙන්නත් විනාශයි. එයා මේ ග්‍රහණය කරන්නේ නැතුව හිටියා මේ හතරම හතර පොළොව. හැබැයි හොදට නෙමෙයි අසත්පුරුෂකම නින්දිසකම තුච්චකම. මෙන්න මෙයා ගිහිලා උපන්නොත් ඔය හතර පොළොව පාළු වෙලා ග්‍රහණය කරගත්තේ නැති නිසා කාලකන්ණිය කියලා උපදිනවා. කරෝ පාපේටි විභාගේ වාසය. අන්න හතර කේන්දර පාළු කාලකන්ණිය. තවත් කෙනෙක් ඉන්නවා. පින්දහම් කරමින් ගුණදහම් වඩමින් අලෝභ ආදේශ අමෝහසහගතව ජීවත් වෙනවා. ඒ ජීවත් වෙන පුද්දලයා ගෙවල් වල තියෙන වැඩ අනික ඕන කෙනෙකුට කරගන්න කියලා නිදහස දීලා. තමා නිදහසේ පින්දහම් කරමින් ජීවත් වෙනවා. එයත් ළඟින් දෙන අල්ලාගත්තේ නැති කෙනෙක්. ඒ වගේම එකතු කරගෙන හරි හම්බ කරගෙන ජීවත් වෙන යමක් තිබුණා. එයා මට රැකී රස්සා ලොකු නෑ. මට ඊටරමේ නිදහස වේ ලොකුයි. පින්දහම් කරගෙන තනතිල්ල ඉන්න එක ලොකුයි කියලා. ඒකට තන දෙනවා. එයත් හතරවෙනි ග්‍රහණය කළේ නැහැ. පෞලි අය සමග සමගිය සමාදානයේ විනෝදේ වීනට වැඩි. හුදකලා විවේක සිල් සමාදන් වෙන එක මේ ආදි වශයෙන් ජීවත් වෙන එක මට ඊට වඩා ලොකුයි. යා කුටුම්බ ස්ථානිය අල්ලගත්තේ නැහැ. ඒකිනුත් මිදුන. අනේ මගේ කී කී ගොඩ ගහගෙන ඉඳලා මට ඇති වැඩකුත් නැහැ. 10 වෙනි ස්ථානිය අල්ලන්නේවත් ග්‍රහණය අත්හැරිය. එයා ඔය හතර ඇතරලා මහා පින් කලක් වශයෙන් ජීවත් වෙනවා. මෙසේ ජීවත් වෙන කෙනාගේ උපත්යේදී ඔය හතරේ ග්‍රහය නැතුව උපදින. හැබැයි මහා පිනට පාළි වෙච්ච ග්‍රහ පිහිටීමක් ඒක ඒ නිසා යාට අසීමිතව ලැබෙන සුඛෝභෝගී සියලු ආකාරයෙන් පුරණ යහපත් ජීවිතයක් ගත කරන්න ලැබෙනවා. ඔන්න ඒ කාරණා දෙක බලපහම ඔබ තේරවා ගන්න. අන්න අර හතර කේන්ද්‍රයේ ග්‍රහය නැති අයගේ ග්‍රහණය කරපු අසත්පුරුෂ තැන් වල පිහිල්ලා තිබුණා. එයා කාලකණ්ණි ජීවිතයක් ගත කරලා තියෙන කෙනෙක්. ඒ වගේම යහපත් ඇත්තට ජීවත් වෙලා හිටියෝ. ඒ ග්‍රහය ටික පිහිටනවා යහපතට පිහිටන අනිත් ස්ථානවල. අන්න ඒකෙන් තෝරා ගන්න ඕනේ. එයා මහා පුණ්‍යවන්තයෙක් හැටියට හිටපු කෙනෙක්. ඒකයි ක්‍රම දෙක. ඉතින් හතර කේන්දර පහළ ක්‍රම දෙක ඔන්න ඔයකින් තෝරා ගන්න ඕනේ. වජින් ලෞකිකත්වයේ තුල තේ හේතුඵල න්‍යාය තුල මොකද පැහැදිලි. සූත්‍ර.
හදියා කියන්නේ බෑ. මේ පරක්කු නම මම වැඩල ඉන්නේ තව
වැඩ. මේ මොකද කියලා. මම හිතන්නේ මම හැමෝම
ඉන්නේ.
ඉතින් ලෞකික වශයෙන් ලෝකෝත්තර වශයෙන් පරිත්‍යාගෝපා දහම් න්‍යාය සියල්ලටම පොදුයි. සියල්ලම සංකතයි පරිත්‍යාගෝපන්නයි කිව්වේ ඒකයි. සංකතනවන පරිත්‍යාගම්පන්නනවන කිසිම දෙයක් මේ ලෝකේ පහළ වෙන්නේ නැහැ. එහෙනම් දුක හට ගන්නේවත් සැප හට ගන්නේවත් ලෞකික සියලු දේ සංකතයි පරිත්‍යාගම්පන්නයි. එහෙනම් පරිත්‍යාගම්පන්න රටාවෙන් අපි විග්‍රහ කරන්න පුළුවන් වෙන්න ඕනේ ඒ දේ පරිත්‍යාගම්පන්න වෙන්නේ කොහොමද? ඒතර මේ ලෝකේ තියෙන සියලුම දේ පිළිබඳව යථාර්ථයන් දැනගත්තා ඒක. මේ තුලින් අපිට වැදගත්ද නිවනට යම. ඒ ටික හොයාගත්තාම අපිට නිවන් දකින්න ඇති. නමුත් මේ ලෝකයේම පරිත්‍යාගම්පන්නව හැදිලා තියෙන ආකාරයේ පරිත්‍යාගම්පන්න ක්‍රම හතක් තියෙනවා. පරිත්‍යාගම්පාරියේ සාගරයක් වගේ කියලා දේශනා කළා. මේක මේ එකම ක්‍රම රටාවක එකම අදහසක් පෙන්වන්න පින්නපු පුංචි කොටසක් නෙමෙයි. පරිත්‍යාගම්පාදී කියන්නේ සාගරයක් වැනි මහා විශාල පරාසයක විහිදලා ගිය මහා දැනුවා. සියලුම දේක හේතුඵල න්‍යායයන් පෙන්ලා තියෙනවා. යමක් හටගන්න හැටි, පවතින හැටි, ගෙවිල යන හැටි, ඒකේ ප්‍රතිඵල, ඒවා ලැබෙන හැටි, මේ සියල්ලම පරිච්ඡසමුප්පාද විදියේ ආකාරයෙන් අපිට ඒවා ප්‍රයෝජනවත්ද? ප්‍රයෝජනවත් වුණත් නැතත් හටගන්නේ කොහොමද? ඒ ආදී සියල්ලම පරිච්ඡසමුප්පාදයෙන් විග්‍රහ වෙනවා. ඉතින් විග්‍රහ කරන්න කරන්න විග්‍රහ සහිතයි. ඉතින් මේක මේ ඉතාම පටු පරමාර්ථයක් මුල් කරගෙන බොහෝම සුළු අර්ථයකින් විග්‍රහ කරපු හරියක් විතරයි අපිට පරිච්ඡසමුප්පාදය කියලා ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් ඒකෙන් එහාට හිතන්න හරි බයයි. හිතාගන්න ශක්තියක් නැතිකම පළවෙනි එක. ඒක ධර්මයට අනුකූල නැද්ද නැහැ වෙන ධර්මයන් නොවන දෙයක් කියනොත් එහෙනම් මම අපාගත වෙයිද නැහැ කියලා බය තව එකක්. නැව කවුරුවක් කිව්වට විශ්වාස කරන එකක් නෙමෙයි. දහම් කියන්නේ හේතුඵල න්‍යාය ධර්මයක්. එහෙනම් ඒක කාගේවත් අනුන්ගේ මොලේකට ඉඩ දීලා ඒකට යටත් වෙලා තමන්ගේ මොලේ දෙවෙනි කරලා එහෙම යන එකක් නෙමෙයි බුදුදහම. මේ බුද්ධහම තුළ හැම කෙනෙක්ම බුද්ධිවන්ත වෙන්න ඕනේ. අනේ බුද්ධිවන්ත කරන ධර්මයක් තියෙනවා පරිච්ඡසමුප්පාදය කියලා. ඒ පරිච්ඡසමුපාද ක්‍රම රටාව තුළින් ලෝකෙ හැදෙන හැටි, ලෝකෙ පවතින හැටි, ලෝකෙන් විනිගේ හැටි සියල්ල දැනගත්තට පස්සේ එයා කාටවත් දෙවෙනි එක වශයෙන් බගෑපත් වෙන්න දෙයක් නැහැ ධර්මයේ ගැන. තමා ධර්මයේ තුල දන්න කෙනෙක් බවට පත් වෙනවා. ධර්මයේ තේරුම් ගන්න පුළුවන් කෙනෙක්. ධර්මයේ තේරුම් ගන්නේ තමාගේ ප්‍රඥාවෙන් මිසක් අනුන්ගේ කැලලකට වහල් වෙලා නෙමෙයි. ධර්මයේ එහෙනම් එහෙමදයි ධර්මයක් මාවතේ වරින් මාවතේම හිටපන්. මගේම අහගනින් අනික් කෙනෙකුලාට යන්නත් එපා, තමුන් වෙන එකක් කරන්නත් එපා. ඕන එකක් මං කිව්වේ කරපන්. ওই જાතිය කියනවා මේ බුදුදහම නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කොතන කිව්වත් ඒ වගේ හිර කරපු තැන් තිබුණේ නැහැ ධර්මයේ. ධර්මය හොයන ක්‍රමයේ කියා දිනා නිදහස් කළා. නිදහසේ ওই ක්‍රමයේ ධර්මය හොයාගන්න. ඔන්න ධර්මය හොයන මූල මාධ්‍ය. මූලික ක්‍රමී. ඔන්න ඒ ක්‍රමයේ කියා දුන්නා. තම තමන්ගේ නැන මට්ටමට එය හේතුළු විග්‍රහ කරගත්තා. දැන් කාගේම සැකයක් කරන දෙයක් තිබුණේ. ගුරුවරයා වුණේ ධර්මයේ. ධර්මයේම ගුරු කරගන්න අවස්ථාව ලැබුණා. එතන පටන්ගෙන ධර්මයේ ගුරු කරගෙන ධර්මයට අනුකූලව හොඳ නරක තේරුම් අරගෙන කළ යුතු නොකළ යුතු තේරුම් අරන් නොකළ යුතු පහ කරමි කළ යුතු කරමි අවතේ ඉහළම ප්‍රතිඵලය වන නිවන කරා මෙහි ආවගත්තා. සියල්ලෙන් පූර්ණව පරිච්ඡසමුප්පාද ක්‍රම රටාව බුදුරණන් වහන්සේ දේශනා කරපු නිසා යෝ පරිච්ඡසමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති කියලා දේශනා කළා. යමේ පරිච්ඡසමුප්පාදයේ දකිද ඔහු ධර්මයේ දකි. යමේ කහවල් ගුරුවරයා දකිද ඔහු ධර්මයේ දකි කියලා එහෙම එකක් තියෙනවා. යෝ ධම්මං පස්සේ සෝමං පස්සේ කියලා යමේ ධර්මයේ දැකත් ඔහු මා දකින්නේ කියලා පෙන්නනවා. නෑ ලෝතර බුදුරණන් වහන්සේ කිව්වද? යමේ මම දැක්කා නම් ඔහු ධර්මයේ දකින්නවා කියලා හිතන්. ධර්මයේ දැක්කොත් මම දකින්නවා කියලා පෙන්නනවා. පරිච්ඡසමුප්පාදයේ දැක්කොත් ධර්මයේ දකින්නවා කියලා පෙන්නනවා. එහෙනම් බුදුරණන් වහන්සේ බලන්න පුළුවන්ද? බුදුරණන් වහන්සේ දිහා බලන් ජීවමාන ඉන්නකම් බලයිද? කොහොමද කරන්නේ? ජීවමාන වුණා හරි උන්වහන්සේ පිරිනමම් පෑව හරි ධර්මයේ නිරූපදිරිතව තියෙන තාක්කත් පරිච්ඡසමුප්පාදයේ නිරූපදිතව දිනවනවා. ඒ තුලින් ධර්මයේ දැකලා. ඒ තුලින් ධර්මයේ දැකනන් ධර්මයේ තුලින් බුදුන් කවුද කියලා හඳුනාගත්තා හැකි. ඒකයි දින ක්‍රමනේ. ඉතින් ලෞකික වේවා ලෝකෝත්තර වේවා ඉතින් අපි දකින්න පුළුවන් වෙන්න ඕනේ. ඔය ක්‍රම රටාව. ඉතින් මූලික ක්‍රම රටාව ධර්මයේ දැක්කේ නැති කෙනාට සතර සතිපට්ඨානයක් වරන්ද බෑ. එයා හීන දහම් හැටියට දැනගන්නේ නැහැ. මධ්‍යම දහම් හැටියට දැනගෙන අවස්ථාට අනුව කරන්න දන්නේ නැහැ. ප්‍රණීත දහම් හැටියට දැනගෙන හිස් මුදුනේ පිළි අරගෙන අනුගමනය කරන්න දන්නේ නැහැ. අනුගෙන් අහන බලා ඉන්න ඕනේ. හරියාකාරව දැක්කන පරිච්ඡසමුපාද ධර්ම හටාට අනුකූලව දොරගන්න පුළුවන්. යම් සංඛාරයක් වැඩි වීම නිසා උප්පත්තියේ සතර පාඩේ හේතුන යාතිය නම් පහල කරන්නේ. ඒ සියලුම දහම් හීන දහම්. අනේ හීන දහම් හොයාගන්නේ යම් සංඛාරයක් වැඩි වීම නිසා ඒකෙන් පහල කරන જાතිය කාම සුගතියක් නා ඒක ලෝකේ මධ්‍යම දහම. තාවකාලික හතර පහේ නිදහස් වෙනා මිසක් නමුත් සියලු දුකේ නිදහසක් එතන නැහැ. එක්තරා සහනදායි කළු සුදු හේවත් දුක් සැප මිශ්‍ර විපාකයක් විඳිමින් නිරයට මැරලා යන්න පුළුවන්. පැවැත්මටයි තියෙන්නේ මධ්‍යම දහම. කොහේ උපන්නා සුගතියක උපදින සියල්ල මධ්‍යම දහම. යම් දහමක් හේතු කරගෙන සසර ගමන කෙලවර කරනවා නම් නිවනේ පූර්ණ භාවයට පත් කරලා දුකෙන් සදහක් නිදහස් කරනවා නම් ඒවා ප්‍රණීත දහම්. එහෙනම් මෙතනින් දැනගන්න පුළුවන් කුමන සංඛාරයක් ඇතුළු කිරීමෙන් සතර අපා ගත වෙනවද? වෙන්නේ කොහොමද? කුමන දහමක් ඇසුරු කිරීමෙන් කාම සුගතියක උපදිනවද වෙන්නේ කොහොමද? කුමන දහමක් ඇසුරු කිරීමෙන් නිවන් දකින්නවද ඒක වෙන්නේ කොහොමද? ඔන්න ඔය කියන කාරණා ටික පටිච්චසමුපාදයෙන් තේරුම් ගන්න පුළුවන් වුණා. එයා ධර්මයේ දැක්කා. ඒ ධර්මයේ දැක්කගෙන ඉතින් බලන් සෝතාපන්න. අනුන්ගේ ආධාරයක් අවශ්‍ය නැහැ පටිච්චසමුපාද ධර්මයේ දැක්කගෙන. හැබැයි පටිච්චසමුපාද ධර්මයේ තනියෙන් හිටලා දකින්න බෑ. බුදු පියාණන් වහන්සේගෙන් ශ්‍රාවක පරපුරතුරින් මේ ධර්මය හරියට විග්‍රහ කරලා දෙනකොට කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙනවා. ඒ දේශනා කරන තීරුම් ගන්න ක්‍රමයේ විග්‍රහ කරලා දේශනා කරනකොට ඒක අහනකොට පරතව ഘോഷක ප්‍රත්‍ය ලැබෙනවා. මේ කියන බණ අහන්න පුළුවන් හේතු වාසනා ලැබෙනවා. මනා නුවණින් ඒ ගැන මෙනෙහි කරලා තීරුම් ගන්නකොට යෝනිසෝ මනසිකාරය ලැබෙනවා. ඒ ධර්මයේ අරගෙන ධර්මානුකූලව ජීවිතය හැදගස්සනකොට ධර්මානුධර්ම ප්‍රතිපත්තිය ලැබෙනවා. ඒ කාරණා හතර තමයි සෝවාන් වින්දත් අවශ්‍ය වෙන්නේ.
මේ
සජීවීව වහන්න ඕන නැත්නම් මේ සද්ධර්මයේ පොතකම ගියේ ඉහිලා තියෙන්නේ. දැන් ලියලා තිබුණොත් දැන් අපිට එක එක ආකාරයෙන් මොකද নানা ප්‍රකාරයෙන් එක එකකට අදහස් එන්නේ. දැන් අපිට මොකද යම් කිසි දෙයක් කියනකොට ඒක තේරුම් ගන්න පුළුවන් ක්‍රම දහස් ආකාරයෙන් තියෙනවා. එක එකකට කියනකොට එක ක්‍රමයකින් එක උපමාවකින් කිව්වහම තේරෙනවා. ඒක අනිත් කෙනාට තේරෙන්නේ නැහැ. යාර තේරුම් ගන්න තව එකක් ඕනේ. ඒ ක්‍රමෙන් කියලා දෙන්න ඕනේ. ඒතරයි ඒක තේරෙන්නේ. මේ වගේ নানা ආකාර උපමා වලින් විග්‍රහ කරලා කෙනෙකුට අවබෝධය ලබා දෙන්න තියෙන ක්‍රමේ පොත කර ගන්න බෑ. එක ක්‍රමයක් ගන්න පුළුවන්. තමන්න ප්‍රශ්නයක් අහපුවම කාගෙන්ද අහන්නේ? දැන් නුවණින් මෙනෙහි කරනකොට තමන්න ප්‍රශ්න මතුවෙනවා. ගැටලු දැන් මතුවෙනවා. දැන් පොත කරන් පොතේ ලියුව එක බලාගෙන ගියාම අපි කාගෙන් අහන්නද? පොතෙන් අහන්නේ. මේ කොහොමද කියන්නේ? අන්න ප්‍රශ්නයක් මතුවෙනවා. මේ එක කාරණයක්. මෙච්චර විතරක් නෙමෙයි මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය තව විශේෂයක් තියෙනවා. ඒ බඳු ආර්ය පුද්ගලයන්ගේ එක්තරා ශක්ති විශේෂයක් තියෙනවා නැගිනවා. ලෝකෝත්තර මාර්ගයේ වැඩුව අයගේ එක්තරා ಗುಣ විශේෂයක් තියෙනවා. මෙන්න මේ ಗುಣ විශේෂයේ හැමිලීම අනික් කෙනා සමාධියට වඩ කරලා තබා ගන්නවා. පුද්ගලයාගේ මානසිකත්වයේ ධර්මයට ගොනු කරලා තබා ගැනීමේ ශක්තිය අපි හිතෙනවා. මෙන්න මේ සාන්ත ශක්තිය තුළින් ඔහුට විශේෂ සමාධියක් ලැබෙනවා. ඒ සමාධිය තුළ ඉඳගෙන ධර්මඥානීයට පහතුව ලැබෙනවා. ආධාරය ලැබෙනවා. මෙන්න මේ ආධාරය නිසා ආර්යයන්ගේ බණහනකටමයි තව කෙනෙක් ආර්යත්වයට පත් වෙන්නේ. අනාරියෙකුට ඒ විහිද සත්‍ය පිහිටන්නේ. එයාගේ හිතවිලි දුවනවා. කන්දිකට ඇහිම එකක්. මේ තමන්ගේ හිතට දාලා ගන්න හරිය. ඒතර හදවතට වදින හරියක් තියෙනවා. ඒක කන්දිකට ඇහෙන්න ඕනේ. දැන් හිතන්නකෝ මෙහෙම දෙයක්. යම්කිසි කෙනෙකුට නොපෙනෙන නොදකින්න නොයැතෙන පැත්තක ඉඳගෙන ඉන්න කෙනෙකුට අපි මෙත් හිතක් වඩනවා. ඔහුට සාන්තියක් ලැබෙනවා. දැන් ඔහුට මෙත් කරනවා දැක්කෙත් නැහැ ඇහුවෙත් නැහැ එයා කොහෙ කරනවද දන්නේ නැහැ. එහෙම මතකයක් කරගන්න අරමුණු කරන්නත් එකක් යාර තිබුණා. නම බුද්ධිලයට ඒ සාන්තිය ලැබෙනවා. ලැබිලා ඔහුට චිත්ත සාන්තියක් කරගන්න. දැන් ඉතින් අපි නොදන්නේ එක්තරා චිත්ත කිරණ විශේෂයක්. සාන්තියේ සමාධියට යොමු කරන්න උපනිශ්‍රේ ඉන්න බලවත් උපනිශ්‍රියක් දෙන. ශක්තියක් විහිදලා යනවා මේ මිත් වන්නකොට. මෙන්න මේ වගේ ආර්යයන්ගේ තියෙන මහා ගුණයක් තුලින් වලන මෛත්‍රිය සාන්තිය මේ අනන්ත සංසාර දුකින් නිදහස් වෙලා ධර්මාභෝධිය ලබාගෙන යථාභෝධිය ලවන්න උඩ හේතු වාසනා වේවා කියන අදිෂ්ඨානිය යැවෙන්නේ. මෙන්න මේ ශක්තිය අප්‍රමාණ ශක්තියක්. මේ ශක්තිය යටතේ හේතු වාසනා තියෙන කෙනාගේ මනස බොහෝම සැහැල්ලු වෙලා දැනසීලා ආභෝධයට නිසි පරිදි සකස් වෙලා පිහිටනවා. මෙන්න මේ පිහිටීම ප්‍රධාන උපනිශ්‍රයක් ආධාරයක් වෙනවා ධර්මාභෝධිය ලබා ගන්න තමන්ට තනියෙන් බැරි නිසා. තනියෙන් ධර්මාභෝධිය ලබන්නේ ලෝතර බුදු පියාණන් වහන්සේලා සහ පසේ බුදුරයන් වහන්සේලා විතරයි. අනිත් සියලුම ශ්‍රාවකයන් වහන්සේලාට ඒ ආධාරකයේ අවස්ථය. ඒ ආධාරකයේ මැද්දේ ඉඳලා පළවෙනි අවස්ථාවේ අවබෝධය ලැබුවට පස්සේ ධර්මඥානෙ තමන්ට පිළිදෙනවා. ඊට පස්සේ ලැබූ ඥානෙ තන කුලව කරුණ වටහාගෙන මගානුගමනය කිරීම විතරයි තියෙන්නේ. ඇලීම් ගැටීම් මුලා දුරු කරගන්න. එදිය කරගත්තා. මූලික දර්ශනඥානීය කියන දහම් දැකීමේ ඥානෙ ආර්යයන් ඉදිරියේම ලබන්න ඕන. අනාරියකේ බණහල ඒක ලබා ගන්න බෑ. ආ ශක්තිය නැති නිසා. අර
මොකද අපි හිතමු දැන් ආර්යයන් වහන්සේ කෙනෙක්ගේ ධර්මයක්
ඔව්
පටිගත කරගෙන ගිහිල්ලා තවත් ඒ වගේ කෙනෙකුට අහන්න දෙලක්කොටින් එයාට ඒක අහලා ළඟ සජීව නැතුව ඒක අහලා
අනුමාන ඥානෙට ඇහැ. අනුමාන ඥානෙ කියලා කියන්නේ ඒ මේ බඳු ගුණයකින් යුක්තයි කියන තැනට එන්න පුළුවන් අධ්‍යක්ීමන. දැන් අපිට පුළුවන් මත්පැන් වීදුරුවක් දුන්නොත් ඉබලා බලන්න වර්ණයක් බලන්න කටගාලත් බලන්න මත්පැන් හඳුනාගත්තාද? ඔව් හඳුනාගත්තා. වෙරි වුණාද? දිවෙ නැතිඳ වෙරි වුණා. වෙරි කොහොමද දන්නේ නේ? මත් දන්නව, රහත් දන්නව, සුවදක් දන්නව, පාටක් දන්නව. අඳුරා ගන්න පුළුවන් දැක්කහම. ඉතින් තාම. හැබැයි බීමෙන් ලබන යම් කිසි ආකාරයක වෙනස් වීම, කායික වෙනස් වීම උහුට දැනුන්නේ නැහැ. කටගාලා වැළුවා. ඒකට අවශ්‍ය ප්‍රමාණය බිව්ව ආ අමුත්තක් දැනෙනවා. මට දැන් මේ වෙරි කියන්නේ මොකද්ද කියලා හඳුනනවා. ඒකත් දැක්කහින්. මෙන්න මේ වගේ අපි බාහිරින් දෙන දේ තුලින් අනුමාන ඥානයට ඉඳ බුදුවා. ප්‍රත්‍යක්ෂයේ ලබන්න නම් ඒක හරියට පාණී වෙන්න ඕන. ඒ පාණී කිරීමට අවශ්‍යම ආධාරකය තමයි අර කල්යාණ මිත්‍ර සම්පත්තිය. ඒ ආධාරකයේ මැද්දේ පාණී කිරීමේදී ලැබෙන දහම් රසයේ කුළු ගැන්විලා දහම් සුවේ මතු වෙනවා. අන්න ඒකෙන් තමයි මාර්ග වැඩිලා ඵලයටපත් වීමේ ඵල සුවේ ලැබෙන්නේ. ඒක කොයි මොහොතක හරි මොහොතක් හරි අයිපිය ගන්න මොහොතක් හරි ඒ බලසුවේ මතු වෙන්න ඕනේ. ඒ මොහොතේ යන්න නොදැනින්නත් පුළුවන් වැඩි දුර. නෝ පහු වෙලාව කාවර්ජණය වෙලා අර බලසුවේ මතු වෙලා නැහැ වැඩිච්ච එක නිසා ලැබිච්ච එක නිසා. ඒතකොට දැනගන්නවා සෝවාන් ඵලයේ මෙබඳු සාන්තයි ප්‍රණීතයි. ඒතකොටයි දකින්නේ. ඔන්නම් ඒ සාන්තිය තුල උහුර කාලය ගත කරන්න පුළුවන් අප්‍රමාදීව ජීවිතේදී ඉදිරි හැරීගෙන යන්න. ඒක විවේක නිසිතයි. හැමිලියෙම ලොකු විවේකයක් අසහිතයි. රාගයෙන් ඈත් කරන විරාග නිසිතයි. මේ ලෝකේ සැරිසරන පැත්තෙන් එක එකනායි කම්බිලා කතා බහ කරන જાතිය එකතු වෙන පැත්තෙන් අහක වෙනවා. හැගසලන්න හිතෙන්නේ රාගයන් තුල. විරාග ඒ වගේ නිරෝධ නිසිතයි. සංසාරගියේ හැමත් ලෝකයා සමග එකතු වෙලා ඉන්න සන්තෝෂේ ඒ සන්තෝෂේ එකට භාත්පති විරුද්ධයි. ඒ කියව ලබන හැරසුම. එයා සංසෝසග්ග පරිණාම. ඔය කාරණා හතරෙන් යුක්තවන සාන්තිය ප්‍රණීතියක් ලබන. එතෙන් පටන් ඔහුගේ ගමන සියල්ලන් සමග එකතු වෙලා කරන කටයුතු වලින් ඈත් වෙන්න පටන් ගන්නවා. ඔහු ලැබුව සාන්තිය හැර. හුදකලාභාව විවේකී බවට ඔහු නිතරම නැඹුරු වෙනවා. ඇතුරු කිරීමේ ලබන යම් සුවයක් ඇද්ද? ඒ ලෞකික සුවයන්ගේ ඈත් වෙලා ගිහිල්ලා අර ඒකීය වූ සාන්ත සුවේටපත් වෙලා නිදහස් සුවේටපත් වෙනවා. ඒ ගති ලක්ෂණය තුල වැඩි වැඩි ඇවිදilla වැඩෙන්න වැඩෙන්න සමාධිය වැඩෙනවා. සමාධියේ ගැඹුරෙන් විදර්ශනා නුවණ වැඩෙනවා. විදර්ශනා නුවණේ අනිසය සකෘදාගාමී ඵලයේ යථාර්ථය අවබෝධ කරනවා. ඔකරම වෙන අනාගාමී අරිහත් දෙකට යන්නේ. හැබැයි සෝතාපන්න ඵලයටපත් වීම කියන මුල තියෙන්න ඕන.
අනිත්
අයට ගහක ස්වභාවයක් තියෙනවා. තව කාගේවත් එල්ලීලා පැටෙල්ලා ඇය නැතුවත් සෛරීව නැගී හිටින්න. වැලක ස්වභාවයක් තියෙනවා. කවදාවත් කාගේ හරි පැටෙල්ලා මිස නැගෙද්ද වෙයි. අත්තක බලට්ටක රිකිල්ලක මොකේක හරි බැදිලා හැදිලා ඒක අල්ලගෙන ඒකේ ආධාරයෙන් උඩට නැගිනවා මිස වැලකට තනියෙන් ගහකට යන්න වෙයි. ගහේ කඳ වැදුවෙත් නැත්නම් අතුපතර පාතර පාත් වෙලා තිබුණෙත් නැත්නම් ඒකට ගියේ තව වැලක් හෝ තව යම්කිසි ගහක් යන්න වැලේ තියෙන පුළුවන් යම්කිසි ගහක් හෝ පොඩි ගහක් හෝ නොතිබුණා නම් ඒකට යන්න එක වැලට තනියෙන් වැල් වලට එකතු වෙලා වැල් පොදියක් එතුණා. අඩි දෙකක් තුනක් ඉස්සෙන්න පුළුවන් එක වටායි දින දහකල බිම වැටෙනවා. වැල් වලට ශක්තියක් නැහැ වැලෙන් වැලේ තියලා තනියෙන් කියලා කාට නැගෙන්නේ. හැබැයි පුංචි රෑනක් වගේ වැලක් හරි දරන්න පුළුවන් මට්ටමේ වැලක් ගහට ගිහින් තිබුණා නම් තවත් පුංචි වැලකට පුළුවන් ඒකේ ඉදිලා ඇදිලා කියලා ගහට ගිහින් ගහේ ඉඳින්න. ගහේ එතුණාට පස්සේ අර ඉස්සෙල්ලා ගහට යන්න ආධාර කරගෙන වැල මැරිලා ගියා. අර එදිච්ච වැල දැව වැටෙන්නේ. හැබැයි ගහට එදිච්ච වැලක හෝ ගහට නම් වෙච්ච ගහක හෝ එතිලා ගිහිල්ලා තව වැලකට ගහට යන්න පුළුවන් වාගේ මේ බුද්ධ ශ්‍රාවකගේ වැල් වාගේ බුදු පියාණන් වහන්සේ තමයි උරුක්සේ. ඒ මහා ශ්‍රාවකයන් වහන්සේලා තමයි ඒ ළඟම තිබිච්ච පොඩි ගස් ටික. අත්‍යාතු මහා ශ්‍රාවකයන් වහන්සේලා වැනි ඒ පිළිද. ඊට පස්සේ හිටපුවයි තමයි ඒ වැදිච්ච වැල් වැලකෙතිල යනවා වගේ තමයි ශ්‍රාවකයෙක්ගේ මනහලා ඒ ආධාරයෙන් ගිහිලට අර ආර්ය ඵලයේ නැමිති වෘක්ෂයේ දෙන එක. එතුණාට පස්සේ වැටෙන්නේ නැතුව වගේ ඊට පස්සේ ආයතරයක් බනහන් ආධාරක එකෙනෙක් ඕන්නේ එයාට ඉදිරිය කරගන්න. අනේ මූලික ගහට යෑම ආධාරයකින් සිද්ධ විය යුතුයි වැලක ස්වභාවය ඒකයි. ඒ වගේ ශ්‍රාවකයෙ වැල් වලට උපමා කළේ යන්නේ ඒකයි. ශ්‍රාවකයෙකුට තනියෙන් කොච්චර බණ ඇහුවත් භාවනා කරත් තනියෙන් පළවෙනි සෝතාපන්න ඵලයට පත් වෙන්න බෑ. ඒකට අත්‍යවශ්‍යම සෝතාපන්න මාර්ගාංග හතර තියෙන්න ඕන. දැන් අද ප්‍රත්‍යක්ෂ වෙනවා කියලා අද හිතා ඉන්නේ මේ තේරුම් ගන්න පුළුවන් වුණා නම් වැටුණා නම් ප්‍රත්‍යක්ෂ වුණා කියලා. අවබෝධ වුණා කියලා. ප්‍රත්‍යක්ෂ කියන්නේ මේ ලෝකෙහි තිබෙන්නා වූ ලෝකයේ පැවැත්මට පත්‍ය වෙන යමක් ඇතනවා. ඒකේ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් යථාර්ථය දැක්කට පස්සේ මට දැන් මේ පැවැත්මේ පත්‍ය අවශ්‍ය නැහැ. මේ පැවැත්ම හරයක් නැහැ. මොකටද මට මේ පැවැත්ම අදහා තියෙන කොටස් මොකටද? ඒව මට ඉතින් වැඩක් නැහැ කියලා පත්‍යයේ ක්ෂය වෙලා යනවා හිතේ යථාබෝධයේදී. අන්නේ පත්‍යයේ ක්ෂය වෙලා යන එකට කියනවා ප්‍රත්‍යක්ෂ වුණා. නමුත් අද ප්‍රත්‍යක්ෂ වුණා කියන ඔය අදහසින් නෙමෙයි. ඒ අවිද්‍යා ඒ පත්‍ය කියන එකේ ක්‍රම දෙකක් තියෙනවා. ප්‍රත්‍යක්ෂය කියන්නේ එකක්. පත්‍ය කියන්නේ තව එකක්. පත්‍ය කියන්නේ ආධාර වෙනවා. දැන් ලෞකිකත්වයේ තුල යම් තැනකට ආධාරයක් වෙනවා නම් අපිට ලෞකිකත්වයේ උන්නම් තමයි ආධාරය ඕනේ. ලෞකිකත්වයේ එපා නම් ආධාරය ක්ෂය කර දානවා කියලා අල්ල ගන්නවා. අනේ ප්‍රත්‍යය ක්ෂය කර දැන්. අවිද්‍යාව ආධාර කරගෙන අවිද්‍යාවේ ප්‍රත්‍ය කරගෙන සංඛාරය ගොඩ නැගෙනවා. ඒක අවිද්‍යා පත්‍ය සංඛාරා කියන්නේ. සංඛාර ප්‍රත්‍ය කරගෙන විඥාන ගොඩ නැගෙනවා. ඒක ආහාර කරගෙන හේතු කරගෙන කියන එකයි. ප්‍රත්‍ය වෙනවා කියන්නේ එකක ඵලයක් තව එකකට හේතුව වෙනවා. අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා කියන්නේ අවිද්‍යාවේ ඵලය තමයි සංඛාර. සංඛාර පත්‍ය කරගෙන විඥානය. එකකින් ඵලයක් ලැබුණාම ඒ ඵලයේ පත්‍ය කරගන්න ආය හේතු කරගන්නවා විඥානය. සංඛාරයන්ගේ ඵලය විඥානයේ හේතුවයි. විඥානයේ හේතුව සංඛාරයන්ගේ ඵලයයි. ඔය ක්‍රමයට දිගටම යන්නේ. විඥාන පත්‍ය කරගෙන නාම රූප වෙනවා. ඒක නාම රූපයන්ට හේතුව විඥානයි. සංඛාරයන්ගේ ඵලයයි විඥානයේ හේතුවයි. විඥානය සංඛාරයන්ගේ ඵලයේ ඵලයේ හේතු මේ හේතුවේ ඵලය. දැන් ඒක තේ ඒක තේ බුදුරණන් වහන්සේ ගන්න දැන් ජරා මරණ කාගේද කියලා අහනවා. මහණේ ප්‍රශ්නේ අහුව වැරදි. ජරා මරණ යම් කෙනෙක්ගේ කිව්වොත් එතන මමත්වයෙන් ගැනීමක් හට ගන්නවා. පුද්ගලත්වයක් ගන්නවා. ජරාවටපත් වෙන මරණයටපත් වෙන පුද්ගලයෙක් ඉන්නවා කියලා ගත්තොත් පුද්ගල දෘෂ්ටි ඇරිලා නැහැ. පුද්ගල මායාව දුරු වෙලා නැහැ. ජරා මරණ කියන එකක් නැද්ද? නැහැ තියෙනවා. වෙන්නේ කොහොමද? ජරා මරණ වෙන්නේ කොහොමද? කෙසේ වේද කියලා අහන්නේ. එතකොටයි ප්‍රශ්නේ අහුව හරියන්නේ. ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ වෙයි. ජාතිය නැවති ඵලයේ නිසා ජරා මරණ දකින්න හම්බ වෙන්නේ. ජාති නිරෝධ නම් ජරා මරණ නිරෝධ වෙයි. මේ ක්‍රමයට තෝරා ගන්න. පුද්ගලත් ඉති තියන්න එපා. යම් තැනකට මේ විදිින්නේ මම කියන හැඟීම ගන්න තමයි මේ ප්‍රශ්නේ අහුවේ. ඒතර අභිසුණා තිනවා. මම කියලා කෙනෙක් අල්ලා ගන්නයි මම හදන්නේ. දැන් බුදුරන් වහන්සේ දේශනා කරන්නේ මම කියන මේ දෘෂ්ටි අතරින්ද. හේතුඵල ඥායය යථාර්ථය දකින්න. මේක විග්‍රහ කරලා බලගොහම ඒක තේරෙන්නේ. දැන් විග්‍රහ කරලා බලනකොට අන්නේ විග්‍රහ කරපු විදිහම තමයි පින්නේ පරිත්‍යාගපාදී. ඉතින් ජරා මරණ යම් තැනක එනවා නම් ජාති නිසායි. යම් ජාතියක් හටගත්තොත් ජරා මරණ විද්‍යාමානයි. ජාතියක් හටගත්තේ නැත්නම් ඒක ජරා මරණය හටගන්න විදිහක් නෑ. එහෙනම් ජරා මරණ කාගේද කියලා හෙව්වොත් එහෙම අන්නර ඒ කාලේ ගත්ත අන්නර මේ ආත්ම දෘෂ්ටියෙන් මේක ඇතුලේ හැඟවිච්ච ආත්මය තියෙනවා කියලා එයාගේ තමයි මේ ජරා එයා තමයි මේ ජරා මරණයට පත් වෙන යාදී වශයෙන් ගන්නවා. එයායි ජරා මරණ දැක්කේ. එයායි ජරා මරණ භුක්තිය විඳි. අන්නේ හැඟීමක් ගන්නවා. එහෙම ගත්තොත් අර අභ්‍යන්තරයේ යම් කිසි සත්වයේ පුද්දලේ පස්සේ මේ අභ්‍යන්තරයේ ඉන්නවා කියන දෘෂ්ටි හරින්නේ නැහැ. ආත්ම දෘෂ්ටි හරින්නේ නැگی මේක. ඒක දෝත්‍රය මට මතක නැහැ ත්‍රිපිටකෙ තිබිච්ච සූත්‍රයක් ඔය. මේ පිළාක විග්‍රහ කරලා එලා දෙන්නේ. ඔව් ඒ කියන්නේ ඒක අහනවා ඉතින්. ඒකට අහන ස්වාමීනි ඒකට ජාති කාමී. මායි ප්‍රශ්නේ අහුව වැරදි. ජාතිය කෙසේ වේද? එහෙම අහන්න. බව ප්‍රත්‍යයෙන් ජාති වේ. පුද්ගලත්වයක් තියන්න එපා. මේක හේතුඵල දහම. මේ හේතුනේ මේ ඵලය. බව නැත්නම් ජාති නෑ. බව තිබුණොත් ජාති හැදෙනවා. මේ ක්‍රමිට විග්‍රහ කරන්නේ කී. මේ සත්වයේ පුද්දලයේ කිසිම කරන ක්‍රියාකාරීත්වයක් තියෙනවා කියන දෘෂ්ටිය තමයි ලෝක සත්වයා ඉන්නේ. ඒක තමයි ආත්ම දෘෂ්ටියෙන් බැඳුනහම ආත්ම සංඥාවෙන් බැඳුනහම සත්වයාට හිතාගන්න බැරි ඉන්නේ. දැන් මේ හැම එකක්ම හේතුවක් නිසා හටගන්න ඵලයක්. ඒ නිසා මේක නැති කළ හැකියි. සත්‍ය කියලා ඒකියේ බුද්දලයේ කිනා කරන වැඩක් නෑ. ඒ සත්‍යය නැති කරලා ඉන්නවනේ මේ කරන වැඩේ නැති කරන්නේ. නමුත් එහෙම ප්‍රශ්නයක් අවසෙ නැ මේ ජාති නැති කරන්න ඕන බව නැත්නම් ජාති නේ බව නිර්මාණය විදිහට කරන ජාති නිර්මාණය වෙනවා නිසා අන්තිර බලනකොට එකිනෙක ජාති තත්ත්වයල්ලා පවත් තත්ත්වයල්ලා උපාදාන තත්ත්වයල්ලා තණ්හා තත්ත්වයල්ලා වේදනා තත්ත්වයල්ලා ඒ වගේම ස්පර්ශ තත්ත්වයල්ලා කලආයතන තත්ත්වයල්ලා නාම රූප තත්ත්වයල්ලා විඥාන තත්ත්වයල්ලා සංඛාර තත්ත්වයල්ලා අවිද්‍යාව තත්ත්වයල්ලා දැක්කම බැලුවට පස්සේ දැන් කොහොමද හදාගිවු මොකක්ද වෙන්නේ මේ සත්‍යය කියන එකේ ගොඩ නැගිලා තිබුණේ අවිද්‍යාව සංඛාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා ජාති නිසා සත්‍යය ගොඩ නැගුණා. ඒ නිසා ජරා මරණ හටගත්තා. නැම එකින් එක හටගත්තේ හේතුඵල වශයෙන්. හේතු වයින් කළ ඵලය ඇති කිරීමෙන් සත්‍යයන් සම්මුතිය කෙලවර කරනවා. ඒකයි යථාර්ථය. නැහැ මෙහිමයි වෙන්නේ මේ බුදු දහමේ ගිනාවේ ශබ්දයෙන් ශබ්ද මාධ්‍ය කරගෙන ශබ්ද මාධ්‍ය කරගෙන ගිනාපු බුදු දහම ඒ කාලවලදී ඒ ශබ්දයට අනුකූලව අක්ෂර අමුණලා ඒ අක්ෂර මාධ්‍ය රටාව තුලින් ඒ ශබ්ද ගන්න හදාගත්තා. දැන් මෙහෙම හිතන්නකෝ ඉංග්‍රීසියෙන් මම කියන්නේ අයි කියනවා. දැන් මම කියලා ඉංග්‍රීසි වචනයක් නැහැ. නමුත් අකුරු වලින් අපිට ලියන්න පුළුවන් ඉංග්‍රීසි අකුරු වලින් MA කියලා මම කියන ලියන්න පුළුවන්. දැන් එයාට හද කරන්න දුන්නොත් එයා ඒගොල්ලන්ගේ භාෂාවේ නැති වචනයක් ශබ්ද කරනවා. MA බලලා ම කියලා හරි කියයි. හරි එනවා කියන්නේ දන්නේ නැහැ. එහෙම හරි කියා ගන්න. කොහොමද මම කියන හැදෙන්න පොඩ්ඩක් හරි ආදේශනකට නැගා ගන්න. මෙන්න මේ වගේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ කියන්නේ ලිඛිත භාෂාවක් තිබුණා. මේක වචන වශයෙන් මේ කටපාඩමින් ගෙනාවේ. භාෂාව වහර තමයි අනික් එකේ දරාගත්තේ. යහපේක දරාගෙන ඊහඳ ප්‍රගුණ කරගෙන ඊයන් කතා කරන්න පටන් ගත්තා. එනවා ඊහඳ නැගුවා. ඊහඳ අහලා අනික් එකේ ඊළඟ පරම්පරාව ඒක ගෙනාවා. මෙහෙම ශබ්ද මාධ්‍ය කරේනයි ගෙනාවේ භාෂා මාධ්‍යකින් නෙමෙයි. එයා ඊට පස්සේ මොකද කරන්නේ? අන්නේ ශබ්ද මාධ්‍යයෙන් ගෙනාවුදී භාෂාව හදාගත්තට පස්සේ භාෂාවේ අකුරු වලින් යම් යම් ශබ්ද පදවල ශබ්ද ගන්න පුළුවන් අකුරු සහ තියන්න පුළුවන් නිසා ඒ ක්‍රමයකට ශබ්දෙට අකුරු තිබ්බා. අකුරු තියලා බලපු ගමන් පස්සේ අකුරු බලන කෙනාට ඒ ශබ්ද කළ හැකි. මෙන්න මේකෙන් තමයි අන්තිමට ගෙනාවේ. හැබැයි ඔහොම ගෙනාවට පස්සේ ඔය ත්‍රිපිටකේ ග්‍රන්ථාරූඪ කළා කියන දැවුරු දහස් ගානකට ඉස්සෙල්ලා මාතලේ අලු විහාරයේදී ග්‍රන්ථාරූඪ කළා කියන කාලේ. අද මේකට භාෂාව තිබිලා නැහැ. අද ත්‍රිපිටකේ ලිව්ව භාෂාව වහලකවත් තිබිලා නැහැ. වටාකුරු සිංහල වටාකුරු සාහිත්‍යයේ අද මේ පාලි කියලා ලියා තියෙනවා. මේ පාලිය අකුරු සිංහල වටාකුරු නේ. මේක කොහේ පාලි භාෂාව කොයිද අපිද? නෑ නෑ දැන් ඒ කාලේ ගිනාවට පස්සේ ක්‍රමක්‍රමයෙන් ආර්යෝ ආර්යයන්ගේ මාර්ගයෙන් ආවහම ක්‍රමානුකූලව එන පිරිසක් එනවනේ. ආර්ය පරපුර. ඔය පරපුරෙන් එන පිරිස අතර පෞකාලික මේ ඉදා මෑතකේ තමයි දැන් වටාකුරු ශාස්ත්‍රයෙන් ගන්තරුල කරලා තියෙන්නේ. ඉතින් ඊට ඉස්සෙල්ලා ඔය කියන මාතලේ අලුහිහාරයේදී ගන්තාරූඪ කරා කියලා තියෙන එක ඉතිහාස කතාවක්. ඇත්ත නැත්නම් අපි දන්නේ නැහැ කොච්චර දුර තියෙනවද කියලා. හැබැයි ඒ කාලේ ගන්තාරූඪ කරා නම් කරලා තියෙන්න ඕනේ. ඒ කාලේ දිවිච්ච සිංහලයේ භාවිත කරලා තියෙන නාගර කියන භාෂාව. නාගර භාෂාවේ මේ ඉතිහාසයේ අවුරුදු 10-15000 කට ඉහතින් දිනනවා. ඔප්පු කරන්නේ ඒ කාලේ ඉච්ච හෙල්ලි දියුනේ. ඔය අගත අනගත චතුදිස සගස දිනේ දැන් ඒ කාලේ ගහලා තියෙන සෙල්ලිපි වල අන්තිම එක සෙල්ලිපි තියෙන්නේ දෙොච්චරයි. දැන් පැමිණි නොපැමිණි සිව් දසින් වදින සංඝයාට පූජා කරලාදී කියලා සිංහලට උග තෝරනවා. ඒ වාක්‍යය දිගේ. දැන් අපි අද භාවිතා කරන පෙරදහම භාවිතා කරන යම් වාක්‍ය විලාසයක් ශබ්ද විලාසයක් තියෙනවා. හැබැයි ඒ වෙනුවට එදාටි මේ නාගර භාෂාවෙන් ශබ්ද කළේ අගත අනගත ආගතානාගත කියන අද ඒක ශබ්ද කරනවා. චතුදිස කියුවේ එක චාතුදිසා කියලා ශබ්ද කරනවා. සගස කියන එක සංඝස්ස කියලා ශබ්ද කරනවා. දිනේ කියන එක දේම කියලා ශබ්ද කරනවා. ආගතානාගතස්ස චාතුදිසස්ස සංඝස්ස දේම. අද පාලිය ගන්නකොට අගත අනගත චතුදිස සගස දිනේ එදා ඒ ශබ්ද ලියා තිබුණ කම. දැන් මෙතන කොයිතරම් වෙනසක් තියෙනවද? දැන් අපිට දැනගන්න තියෙන්නේ මේ පාළි පද අල්ලගෙන මේ පද හරඹලා යන එක නෙමෙයි. යම් බුදුරන් වහන්සේගේ දේශනාව අර්ථවත්ව වටහා ගන්න ඕනේ. යම් මගක් ඇතුළු කරනකොට රාගක් හේ වෙන බව, දේශක් හේ වෙන බව, මෝහක් හේ වෙන බව පේනවද? නැත්නම් රාගයේ ගෙවෙන බව, දේශයේ ගෙවෙන බව, මෝහයේ ගෙවි යන බව පේනවද යථාබෝධී? ඒකේ හේතුඵල න්‍යායටි ක්‍රම අදහසක් අපිට දුන්නු. මෙන්න මේක බුද්ධහම. ඕක අහකලා මේ අපි තර්කවාදීට ගිහිල්ලා ඉතිහාසගතව ඒ වාක්‍ය භාෂා විලාසවල තර්කවාද මේ වරන් ගියොත් එහෙම. ඒවා එකක්වත් බුදුරජාණන් වහන්සේ ලෝකයේ දහම් දකින්න එලි දක්වපු භාෂා විලාස නෙමෙයි. ඒව ඔප්පු කරන්න ඒවා නෑ සාධක නෑ.
ඒක නෑන්තේ පාලි පෙළ දහමේ පෙරලා තියෙනවා.
තියෙන ඉඩ තියෙනවා. මොකද වෙලා තියෙන්නේ? මේ පෙළ දහම තුල දුන්න ශබ්ද රටාව තෝරා ගන්න ශබ්ද නිරුක්ති දන්නේ නැත්නම්. ඒ වෙලාවට හිතුමතේ නිරුක්ති වලින් තෝරන්න ගියොත් භාෂාවේ හදාගත්ත අර ව්‍යාකරණ නිරුක්ති වලින් තෝරන්න ගියොත් අර බුදුරජාණන් වහන්සේ දුන්න අදහස අහක් වෙලා ගිලා වෙන අදහසක් එනවා. ලෞකික අදහසක්. මොකද හේතුව ඔය භාෂා විසරද්දී වශයෙන් භාෂාවක් ගොඩනැගුවේ ලෞකික විද්‍යාඥයින්. ලෞකික විශේෂඥයින්. ලෞකික භාෂා විශේෂඥයින්. නේද? ත්‍රිවේද පරප්‍රාප්ත බමුණු. ඒවල තමයි භාෂා පිළිබඳ එක එක විදිහේ පරිවර්තනය කරගෙන ඔවා ගෙනාවේ. ඉතින් අන්නේ ගොල්ලන්ගේ තිබිච්ච භාෂා විලාසයන්ගෙන් තමයි ඔවා ලිව්වේ. ඒකයි කාරණේ. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එහෙම භාෂාවර ගොඩනගන්නේ නැතුව. මේ දේශනා කරපු ශබ්දයෙන් ඒ සූත්‍රයත් ඒ වගේම ඒකේ දීලා තියෙන මතු කළා දුන්න ඒකේ දහම් සාසනික අර්ථය මේ දෙක අරන් ඉන්නේ. ඒ දෙක යම් තාක්කල් නිර්ූපද්ධිතව පවතින තාක්කල් ඉන්න තාක්කල්. ඒ අදහස ලබා ගන්නවා නැනවත් මිනිස්සේ අදහස අහලා. අර දහම් අදහස ඉතර ආපුහම වචන එකක් අත ඕන්නේ දහම් අදහස තුලින් යථාභූතය ලබනවා. ප්‍රකාශන වලට ගන්න බෑ. ගත්තට පස්සේ වෙනස් වෙන්න පුළුවන්. නෝන මහත්තයාට අරකටින් දමාරුද? බල මේක වෙන් කරලා තියෙන කණුවෙන් එහා නෝන මහත්තයාට පිළිමයට මේ පැත්ත. අවුව නම් මේ මෙහාටවත් එන්න කියලා. මෙහාට. ඉස්සරහ පැත්තේ. ඉතින් එතකොට අපිට ඕකෙන් දැනගන්න තියෙන්නේ මෙච්චරයි. දැන් අපිට ගොඩාක් හිතන්න දෙයක් නැහැ. ඔය හුඟා පටලවා ගන්න ගියාම දහම් පැරලීල වලට භාජනය වෙනවා. අපිට ඕන කරන්නේ නිවන් දැකීමට යම්කිසි ධර්මයක් තියෙනවද හරවත්ව අන්න ඒ ටික හරියට තෝරා ගන්න. ඒ තුලින් අපිට යථාබෝධය ලැබෙනවා නම්. ඒ යථාබෝධය අපිට අවශ්‍ය වෙන්නේ ප්‍රයෝජනවත් වෙන්නේ නිවන් අවබෝධ කරගන්න. ඔව් බලන්න ගියා. දැන් අපි මොකද කාල වේලාව ටික අඩු නිසා අපි මොන මහත්තයාට මුත් අහන්න දෙයක් එහෙම තියෙනවා නම් පොඩ්ඩක් අහලා ගන්න. ඒකලා ප්‍රශ්න ගොඩක් අහලා ඉන්නකෝ. මොකද දැනගත යුතු දෙයක් විශේෂ දෙයක් තියෙනවා නම් මොකද එනවා නම් එන්න ඕනේ සිනසුරාදා දවස්වල 9ට පූජාට ඇවිදින්න. ඊට පස්සේ 12න් පස්සේ මේ සාකච්ඡා තියෙන 4 වෙනකන්. ඒ වැඩි ඕන ප්‍රශ්නයක් අහන්න ඉලාව තියෙනවා. මොකද 4 වෙනකන් මම කාලේ දීලා තියෙන්නේ. ඉතින් එහෙම නැත්නම් මාසේ පොය හරි 14ක දවස් දෙකේ උදේින් නැහැ වෙනකන් 5 වෙනකන් ඒත් වෙලාව තියෙනවා ඕන සාකච්ඡාවක් කරගන්න. නිසා ඒ දවස්වල මේ සාකච්ඡා කරගත්ත හැකියි. ඒ නිසා ඉතින් මෙහාට අහනවනේ ඉතින් මේ ඔය වගේ කල් තියා ඉන්න ඕනේ. ඉතින් අද අපි ඉති අත්‍යවශ්‍ය දේක් මොනවා හරි තියෙනවා අහන්න ඒකට මම උත්තරයක් දෙන්න. ඔව් දැන් ඕක තමයි ලොකුම ප්‍රශ්නේ අපිට. දැන් ඒකම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් චතුරාර්ය සත්‍යය කියලා කියන්නේ මැද. චතුරාර්ය සත්‍යයට මුල හරියක් තියෙනවා. චතුරාර්ය සත්‍යය කියන හරිය අපිට අවබෝධ වෙන හරියක්. චතුරාර්ය සත්‍ය අවබෝධ වීමට අවශ්‍ය කරන්නා වූ පසුතල දහම් කොටසක් තියෙනවා. අන්නේ දහම් කොටස අපි දැනගන්න ඕන. දහම් කොටස දැනගත්තට පස්සේ ඒකේ හැටි අවබෝධ වෙනවා. දැන් අපි හිතමුකෝ මෙන්න මෙහෙම දෙයක්. යම්කිසි බඳුනක් අපිට දීලා හැඩවැඩ කරලා ලස්සන කරව බඳුනක් දෙනවා. මේක ඇතුලේ මොනවා හරි පුරවලා අපිට කටුවකුත් දෙනවා. විදින්න විදින හැටි කියා දෙනවා. ඉතින් අපි ඕක ගෙනිහිල්ලා වෙලා විද්දොත් එහෙම ඇතුලේ තිබිච්ච එළියට බහිනකොට අසූචි එහෙම තිබුණා නම් අසූචි ගතට පිට වෙනවා රෝජද. දැක ගාම මොකද කරන්නේ? දැන් අපිට ඉගෙන ගන්න චී ඔක විසි කරපන් කියන්නේ. දැන් ඒක අහගන්න වෙන කාගෙන්ද? ඕකේ තියෙන එක තමන්ම අත්දැකලා බලන්න විදලා බලන්නකෝ. කටුවක් දෙනවා විදින පුළුවන් කටුවක් අර වාජනේ තේ කරලා. වාජනේ ඇතුලේ පුරවලා තියෙන එක පේන්නේ පිටින් සුවඳ කරලා හැඩ වැඩ කරලා. අර ජරාව ඇතුලේ පුරවලා තියෙනවා වහලා. ගඳ ඉන්නෙත් නැහැ. ලස්සනා තියෙනවා පිටින් හදපු ලස්සන. අර අතරින් අර කටුවෙන් විද්දොත් එහෙම ඕජස් වගේ ඉන්න පටන් ගන්නවා අර අති දුර්ගන්ධ ජරාව. ඊට පස්සේ අපි දකිනවා මේක පුරවා තියෙන මේ ලස්සනකේ පුරවා තියෙන මහ ජරාවක්. දැන් ওই ටික විතරයි අපි දැක්කේ. දැන් අපි එයාගෙන් අහුවොත් දැන් ඕක විසි කරන්නද බලාපොරොත්තු තියාගන්නද බලාපොරොත්තු හදුවොත් එයා මොකක් කියයි? සීජී මේක විසි කරන අය මේක තියාගන්නේ කවුද? කවුද හැටෝ කිව්වේ එහෙම කරන්න කියලා? වැඩෝ විසි කරන්න ඕකේ ජරාව කියලා කවුරුද කවයට කියලා දුන්නේ? අහුවොත් දැන් කවුරුහා කියලා දුන්නා? නැගී තමන්ගේ මනසේ නේද නැගුණේ? අන්නේ චතුරාර්ය සත්‍ය කියන එක තමාගේ මනසේ නැගලා එළි වහින එක. මේ චතුරාර්ය සත්‍ය අහල කටපාඩම් කරගෙන දරන්නයි අත වුරුදු වෙලා තියෙන්නේ. චතුරාර්ය සත්‍ය කියන එකේ දුක්ඛාර්ය සත්‍ය තමාගේ මනසට වැටහිලා. ඒ මනස තුලින් නැගිලා එළියට එන්න ඕනේ තමාගේ අදාතර මතු වෙන්න ඕනේ. ඒතර ඒ නොවෙන්න අපිට ලබා ගන්න විදිහක් නැහැ පිටින් පෙන්නලා තියෙන්නේ වහලා. ඒ වහලා තියෙන්නේ අතහබෝධයේ තුලින් නැగిලා දැක්කනම් දැක්කහම ඉන අදහස. අපිට කොයි වෙලාවකවත් මතුවේන්නේ නැහැ. කියා දීලා ලබා දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් පුංචි ළමයෙකුට වැලි සෙල්ලම් බත් වෙන පුංචි ළමයෙකුට අපි කියනවා. ඕක වැඩ කරන්නේ නැහැ පුතේ අතල්ලා නිකන් ඉන්න. තේරෙයිද ළමයාට? දැන් අපිට තේරෙන්නේ වැටහිම අපි ළමයාට කියනවා. ওই සෙල්ලම් වැඩ වැඩක් නැහැ. මඩ ගාගෙන දාගන්නේ මොකද වෙන්නේ? ඕක අතල්ලා නිකන් ඉන්න. අතන ඉන්න. වැඩක් නැහැ. ඊට පස්සේ මම වරගාගෙන ළමයි පුංචි එක පොඩි එක නිකන් ඉදී. ඒක අල්ලගත්තොත් අඬනවා උඩ. අර මඩ ගා ගන්න ගිහිල්ලා දැන් අර වැලි අතක ගා ඉන්නේ නැන්නම් එහෙම. හිර කරලා තිබ්බත් එහෙම ගේ ඇතුලේ යන්න දෙන්නේ නැතුව. ලොකු අඩුපාඩුවකින් අතාලින් ගන්නන පටන් ගන්නවා. ඔබ වැඩක් නැහැ පුතේ කිව්වට ළමයට තේරෙන්නේ නැහැ. ඔබ ජරාව කිව්වට ළමයට තේරෙන්නේත් නැහැ. හැබැයි ওই දරුවම ටික කාලයකින් වැඩෙනවා වැඩෙනවා හැදෙනවා. ආයෙත් පස්සේ කවුරුවත් එයාට කිව්වේ නැහැ. ඔය සෙල්ලම් බත් වියන් දෙපා. වැලි අත ගන්න එපා. ඒ යතිය කිව්වේ නැහැ. නැවත වැඩිචේනා මගේ මනසට තේරෙනවා මේක වැරද්දක් නේ. මේ ලෞකික පොඩි උපමාවක්. මෙන්න මේ චතුරාර්ය සත්‍යය කියන්නේ ධර්ම අවබෝධය නිසා ලැබෙන ප්‍රඥාවේ ඵලයක්. ප්‍රඥාව ලබා ගැනීමට අවශ්‍යයි සමාධිය. සමාධියක් ලබා ගැනීමට අවශ්‍යයි සීලය. මේ සීලය ලබා ගැනීමට අවශ්‍ය වෙන පූර්වභාග නුවණක් අවශ්‍යයි. ආරේ විනී සීලය කියන්නේ මේ සමාදන් වෙලා කවුරු රකින්න එක නෙමෙයි. ආරේ විනී සීලය කියන එක ප්‍රඥාව තුළ වැඩෙන්න ඕන. මූල ප්‍රඥාව තුළ වැඩෙනවා සීලය. ඒ සීලිය නිසා සමාධියක් හටගන්නවා. හටගන්න සමාධියේ මානසිකත්වයේ මෝරනවා. මෝරපු මානසිකත්වයට වැටෙනවා චතුරාර්ය සත්‍යය. අන්න ඒකෙන් චතුරාර්ය සත්‍යය දැනගන්න ඕක ඉගෙනගින්න ගියොත් එහෙම අපි ජාති විදුක්ඛ ජරාපි දුක්ඛ ව්‍යාධි විදුක්ඛ මරණපි දුක්ඛ අපි ඒ සම්පයෝග දුක්ඛ පිය විපයෝග දුක්ඛ යම් පිටන් රවි තමි දුක්ඛ සංකීතේ පංච උපාදානකන්ද දුක්ඛම දුක්ඛාර සත්‍ය කියන්නකෝ ඉගෙන ගිහින් ඔක්කොම දන්නවා කියන්නේ නැද්ද? හඩවාරං ක්‍රේ වාක්‍යය ගතට බන්නේ කියන්න පුළුවන් ඈ දුක්ඛ සමුදාරය හැතේ යා යන් තන්නා පොනෝ බයික නන්දි රාග සහගත තත්ත්ව සතර විනන්දනි සයතන කාම තන්නා භව තන්නා විභව තන්නා විමන් තන්නා ඔක නිරෝධ සත්‍ය යෝතස ආයව තන්නා ආතේස විරාග නිරෝධ චාගෝ පටි නිසග්ගෝ මුක්තිය අනාලය ඒකත් ගන්නවා. මාර්ග සත්‍ය සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. ඉතින් ආචාර්ය අතයක වාගේ දන්නවා. චතර සත්‍යම දන්නවා. දැන් නිගමනය කරන්න එනවා. මෙයා සෝවා. දැන් මොකක් වෙයි? අන්න කල්පනා කළා වන්න අපිට වෙන්නේ. ඕක දන්න දහවල් කංකරේ කොච්චර ඉන්නවද? ඔය විදිහට ඔය පාලි පාඩේ කඩපාඩම් කරගෙන දහවලු වැඩ කරන එක කොච්චර ඉන්නවද? හාමුදුර අතරේ ගියවත්. උන් ටික සෝවාන් මගේ පල්ල බලන්න. දැන් මේ හිතලා බලා ගන්න අත්‍යවශ්‍ය හරියක් තියෙනවා. එහෙනම් අපි දකින්න ඕනේ මේ ලෝකය කියන්නේ මොකද්ද? පූර්ව භාග නුවණ කියන මූලික නුවණින් අපි දකින්න ඕනේ. ඉස්සෙල්ලාම මේ ලෝකය කියන එක හැටි. මේ ගොඩාක් හිතන දෙයක් නැහැ. මහා ගොඩක් ඉගෙනගෙන නිවන් දකින්න දෙයක් නැහැ මුලල්ලන්. අපි දන්නවා මෙන්න මේ ටික. මේ ලෝකෙට අයිති මොනවද ඉස්සෙල්ලා බලා ගන්න. අපිට ඕනේ කරන්නේ ලෝකෙ දැනගන්න ඕනේ. ලෝකෙ කියන එකේ හැටි දැනගන්න ඕනේ. ඒක හැදෙන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ. ලෝකෙ හැටි හරියට දැනගත්තොත් ඒ විලාසෙදි අපිට එක්කරා නිගමනයක් එනවා. මේ ලෝකෙ හැටි දැනගත්තා නම් හරියට. මේක සාරවත් මුකුත් නැහැ. හාරයි කියලා අල්ලන්න වටිනා දෙයක් මේ ලෝකෙ තුල නැහැ. මෙන්න මේ ටික දැනගන්න තියෙනවා පූර්ව භාග නුවණ. මෙන්න මේක ඉස්සෙල්ලා අරගන්න මේ ඔක්කොම වකිලියෙත් කැලේ නෙමෙයි. දැන් මේ අනහන වෙලාවේ ඉන්නේ. පානගත චේතනා අදත්තාජාතන චේතනා ආදී දස අකුසල චේතනාවක් නැතුව ඉන්නේ දැන්. දැන් මේ විලාවේදී අහන වරක් තියෙනවා නම් තේරෙනවා. නුවණ තියෙනවා නම් තේරුම් ගන්න පුළුවන් නම් කියනවන වටහා ගන්න පුළුවන් මානසිකත්වයේ දැන් තියෙනවා. දැන් මෙතන ඉඳලානේ මේක වටහා ගන්න. එහෙනම් ලෝකේ හැටි බලා ගන්න ඉතින්ලා. ලෝකේ කියන්නේ මොකද්ද? මේක අපි අර පූර්ව භාග නුවණ කියන්නේ. මාර්ගඵල අවබෝධ කරගෙන චතුරාර්ය සත්‍ය දකින්න නුවණට ඉස්සෙල්ලා පහළ වෙන නුවණ. ඒකෙන් මේ ලෝකේ හැටි දැනගන්න. මොකද මේක අධ්‍යක්ීම අපිට තියෙනවා. ලෝකයෙන් ඊතර තියෙන ලෝකෝත්තර අධ්‍යක්ීම නැතුවට. චතුරාර්ය සත්‍ය කියන්නේ ලෝකෝත්තර අධ්‍යක්ීමක්. මේ චතුරාර්ය සත්‍යයෙන් ලෝකෝත්තර අධ්‍යක්ීම ලබන්නේ ඉස්සෙල්ලා ඒකට යන මාධ්‍ය තියෙනවා ලෝකයේ තුලින් ඒ බල කරා යන මාධ්‍ය. අන්නේ මාධ්‍ය තමයි ලෝකේ කියන්නේ මොකද්ද කියලා බලා ගන්න. එහෙනම් මේ ලෝකේ කියන්නේ මොකද්ද කියලා බලනකොට ලෝකෙට මොනවද අයිති? මෙන්න මේ ටික දකින්න ඕනේ. මේ ලෝකෙට අයිති මොනවද කියලා. ඇසයි කනයි දිවයි නාසයයි ශරීරයයි මනයි කියලා කොටස් ටිකක්. ඒවට ගෝචර වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කිරි යම් කොටස් ටිකක් තිබුණා නම්. මෙන්න මේ අධ්‍යා ඇතුළත කොටස් 6යි පිටත කොටස් 6යි අරගත්තහ. ඕකට අහු නොවන ලෝකයක් පනවන්න පුළුවන්ද කියලා හිතලා බලන්න. ඇස කන දිව නාසය ශරීරයේ මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම මෙන්න මේ විදිහට කොටු නොවිච්ච තවත් ඉතුරු ලෝකයක් පෙන්වන්න අපිට පුළුවන් හැකියාවක් තියෙනවා. අපි දැකපු ලෝකයේ තුල ලෝකයක් කියන යමක් ඇත්නම් ඔයින් එහා ලෝකයක් පෙන්වන්න පුළුවන්ද කෙනෙකුට? අනේ හිතලා බලන්න ඕන. හිතලා බලන සමන්ගේ නුවණින් විමසන්න ඕනේ. අන්නේ ඒතොර වෙන්නේ. ඔයින් එහා මොනව පනවන්නද? ගස්කල් අතර පනවන්නද? ආකාශයේ පනවන්නද? මහ පොළොවේ පනවන්නද? පොළොවේ යට පනවන්නද? වෙන තැනක පනවන්නද? ওই ටිකෙන් අහක වෙච්ච ලෝකය. බැලුවොත් එහෙම පේනවා. ওই ටිකේ අහක වෙච්ච ලෝකයක් පනවන්න නැහැ. ওই ටිකේ ඔක්කොම ලෝකේ අහුවෙලා. මෙන්න අපි ඉස්සෙල්ලාම දැනගත යුතු හරියක්. දැන් අපි දකින් නැති පැත්තක් තියෙනවා. අපි කොහේ ඉඳන් මොන ගමනක් වුන් ගහලා මේ අද්දැවි මේ විද්‍යාමානෙලා ඉන්නවද? කවුරු හරි කියන එකට විශ්වාසය තියලා කියන මිසක් අපි දන්නවද? පෙර කොහේ හිටියද කියන්නේ? නැද්ද කියලා අපි දන්නවද? ගහ කැටයක් අල්ලලා ඉඳන් හැදිලා ගහ හැදුනා වගේ අපි හැදුනා දන්නවද? එහෙම එකකට අපි දන්නේ නැහැ. මේකේ මල. ගහ මල වගේ මේ ඉවරද දන්නවද අපි? නැහැ. ඒ විතරකින් උපදින මොකක්වත් තියෙනවද අපි දන්නවද? එහෙම ඥානියෙකුත් අපිට නැහැ. අපි දැන් මේ තේරුම පිළිගන්නේ කවුරු හරි කියන දෙයක් අහලා. ආගේ හරි කියමනකට. එක බුදු පියාණන් වහන්සේ දේශනා කළා කියලා අපි දැක්කේ නැහැ බුදු පියාණන් වහන්සේ. නැත් උන්වහන්සේ කිව්ව දේශනා කළා කියලා. එක ඒ මාර්ගය අරන් ආපු රහතන් වහන්සේලා දැක්ක දිවස් හැටි ආය දැක්කා කියලා ඒ කියන කියමන් අහලා තමයි අපි ඔක පිළි අරන් තියෙන්නේ. අපි ඒකට විරුද්ධ වෙනවා නෙමෙයි. ඉස්සෙල්ලාම දහම් දකින්න ඕන තමාට වැටහෙන නෝනේ. ඊට පස්සේ ওই தත්ත්වේ දකින්න දවසක් එනවා. ඒවා දැක් ගන්න පුළුවන් දවසක් එනවා. Tamanටම හැක නැතුව. ඊ දවස ආපුවාම මේවා දැනගන්නවා. ඒ නිසා අපි අනුපූර්ව ප්‍රමේකී යන්න ඕන නිවන් දකින්න. අනුපූර්ව ශික්ෂා, අනුපූර්ව සමාධි, අනුපූර්ව සීල මේ හැම එකක්ම අනුපූර්ව මාර්ගයක් තියෙනවා. ඒ අනුව යන්න ඕනේ. එහෙනම් මෙන්න මේ ටික යනකොට අපි දැනගන්නවා එක දෙයක්. මොකද්ද? ඇස, කන, දිව, නාසය, ශරීරය, මන කියන මේ ටිකයි. අපි මම කිව්වා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන බාහිර හරියට මගේ කිව්වා. ඔය අප්‍රමාණයකින් අල්ලගත්ත පොඩ්ඩක්. ලෝකයයි යන්තරමක් මේ විශ්වයේ සක්වල තුළ ලෝකයට ඇති යම්තා දී ඇද්ද? ඔය තියෙන අල්ප මාත්‍රයක් මම කියන කොරසරයිටි ඇස, කන, දිව, නාසය, ශරීරය, මන කියන ටිකෙන්නේ. ඒකට මගේ කියන කොරසරයිටි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන ටිකෙන්නේ. අපි අල්ලගත්තා. අල්ලගන්න හදනවා. දෘෂ්ටියෙන් අල්ලගත්තා. අල්ලගත්තේ මොකක් නිසාද? ඒව හරි වටිනවා. ඒව හරි ආස්වාදයි. ඔන්න කොරසක් අල්ලගත්ත හැටි. මම කියලා අල්ලගත්තා, මගේ කියලා අල්ලගත්තා. ඉතින් මම කියලා අල්ලගත්තා, මගේ කියලා අල්ලගත්තා මේ කොටස. හැම වෙලෙම විරුද්ධ පහර වදිනකොට, විරුද්ධකාරකයන් එනකොට, ඒ මම මගේ කියන එක රැකගන්න තවත් කොරසක් අල්ලගත්තා. ඒවත් මට ආධාර කරන දේවල්. මගේ දේ රැක ගැනීමට මට අවශ්‍ය දේවල්. මගේ කියන්නේ මම කියන්නේ අල්ලගත්ත කොරසර කියනවා ඇලෙනකොටද. ඇලුම් සහගතව අල්ලගත්තා. ඒක රැක ගැනීම සඳහා යම් තාතව අල්ලගත්තද ගැටෙනකොටද. ගැටීමට හේතු වෙන්නේ. ওই දෙක හරි වටිනවා කියලා ඔකේ පවතින හේතුවද? ඒක මුලාව. ඔන්න ඇලීමයි ගැටීමයි මුලාවයි මමයි මගේ කියන දෙක තුන ක්‍රියාත්මක වෙන හැටි. දැන් ඔයක තේරුම් ගන්න ඕනේ. එහෙනම් අපි යම් කිසි දුකක් විඳිනවා නම් කායික දුකක් තියෙනවා, මානසික දුකක් තියෙනවා. කායික දුකට අපි දුක කිව්වා, මානසික දුකට දුම් නැත කිව්වා. මේ පැවැත්මේ ඉන්නකන් අපි විඳින ක්‍රම දෙකක්. දුක සහ දුම්නස. මෙන්න මේ දුකයි දුම්නසයි එන්න මූල හේතු වෙනවද? මම කියලා අල්ලාගත්ත හරිය සහ ඇලින් සහගත හරියයි. මම මගේ කියලා අල්ලාගත්ත හරියයි. ඒවට විරුද්ධව ගැටෙනකොට ප්‍රතිචාර දක්වන්න අල්ලාගත්ත ගැටීමට අවශ්‍ය කරන්නා වූ මගේ කියන හරියයි. ඇලීමේ 10ක් ගැටීමේ 10ක් ගෙනත් දෙනවා. ඒ තුල මුලා විලා ඒක වටිනවා කියන හැඟීම නිසාම ඒක අත්හැරලා යන්න බැරුව ඒකේ බැඳිච්ච හැඳිච්ච 10ට මූලික වන හේතුකාරකය ගෙනත් දෙනවා. ඔය නිසා ලෝක සත්‍යයට තේරුම් ගන්න බැරි අසහනකාරී මානසිකත්වයක පීඩිත වෙමි. ඒ කියන්නේ ඇස කන දිවනාසයේ ශාරීරියේ මන කියන ටිකක්ම හැඩගහගෙන. ඒවට ගෝචරෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ ටිකක්ම එකතු කරගෙන. ඔය තුලින් සැනසුමක් හොයාගෙන ඉන ක්‍රියාදාමයක් තියෙනවා. සැනසුම් මාර්ගය හැටියට හිතාගෙන ඔන්න ඕකයි. ඔය තුල තමයි සැනසුම හොයන්නේ. ඔන්න ඔය තුල සැනසුම හොයන එක කියනවා අවිද්‍යා සහගතව ඇත්ත පේන්නේ නැති නිසා සැනසුම හොයාගෙන ලෝකේ දුකෙහිම ගමන් කරනවා කියලා. දුකෙන් නිදහස් වෙන්න හිතාගෙන දුක ගොඩ ගන්න තැනම ගමන් කරනවා. මෙන්න මේ ටික මූලික වශයෙන් තේරුම් ගන්න ඕන. එහෙනම් අපිට අපි දකින්න ඕනේ. ඇයි අපි ඒවට ඇලෙන්නේ? ඒවට විරුද්ධ නේවල ආරක්ෂා කරන්න ගැටි ගැටි ඒකට අවශ්‍ය කරන දේවල් කරන්නේ ඇයි? ඒ වතුර හොඳයි ප්‍රියයි මනාපයි මම මේක අත්හැරලා බෑ මේක යා යුතුයි කියලා ඒක ඇලි ගැලි ඉන්නේ ඇයි? ඔය ඔක්කොටම එක හේතුවක් තියෙනවා. මොකද්ද? ඇස කන දිවනාසයේ ශාරීරිය මන කියන ඒවා හරි ප්‍රියයි මధుරයි වටිනවා කියන දෘෂ්ටිය. ඒ වගේම ඒවට ගෝචර කරගන්න රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ඒවා ධර්ම කියන ඒවා හරි වටිනවා හොඳ වැදගත් දේවල් කියන දෘෂ්ටිය. ඔන්න ඒ දෘෂ්ටි දෙකට කොටු වෙච්චේ නැති මමත්වය තවනි. මමයේ මගේ මගේ දේය කියන හැඟීමෙන් යම් කිසි මන අදහසකින් ගත්තත් අරන් තියෙන්නේ ඔන්න ඒ දෘෂ්ටි. ඒක වටිනවා කියන දෘෂ්ටි. එහෙනම් මූලික දහමක් අපි දැනගන්න ඕනේ චතුරාර්ය සත්‍යෙට ඉස්සෙල්ලා. ඔන්න ඔය මමයි කියන මගේ කියන හරියක් තියෙනවා ආත්මාදී වශයෙන් ගන්න හොඳ දෙයක් තියෙනවා කියන. මෙන්න මේව ඇත්ත වශයෙන්ම ඇත්තද? ඒව එහෙම ගන්න සුදුසුද? ඒව මම කියලා ගන්න සුදුසුකම් තියෙනවද? මගේ කියලා ගන්න සුදුසුද? එහෙම ගත්තොත් හරියයිද? ඒ හරියක් තියෙනවද ඒ අල්ලා ගැනීම? මෙන්න මේකට පිළිතුරු ටික හොයාගන්න ඕන. මේක අපේ දත්තයන් සාහිත්‍ය ලෝකේ මේකට හේතු තියෙනවා. ඒ කියන්නේ අපි අහලා දැනගෙන හිතේ තියා ඉන්නේ කෑල් කෑ කොටස් තුල මේ ටික විසඳා ගන්න කරුණු තියෙනවා. මෙන්න මේකදී අපි බලන්න ඕනේ මේ ඇහැ කියන්නේ මොකද්ද? මේ ඇහැ කියන්නේ මොකේ වඳු දෙයක්ද? දැන් මගේ ඇහැ, මගේ කන, මගේ නාසය, මගේ දිව, මගේ කය. දැන් මෙහෙම අපි නිගමනය කරන්නේ ඇස කන දිව නාසය ශරීරය සහ මගේ හිත කියලා මන ගැන හිතා ඉන්නේ. දැන් මේ හිතා ඉන්නේ ඒවා වටිනවා කියන හැඟීම නිසා තමයි මම අත්හැර ගන්න බැරි. මම කියන එක පවත්වන්න හිතෙන්නේ. එහෙනම් මේ වතුර ලෝකයේ එක කොටසක් තමයි මේ කිව්වේ. අනිත් කොටස බාහිර, මේ කොටස අභ්‍යන්තර. අන්න අභ්‍යන්තරව කිව්ව කොටස තුළ මේ මම කිව්ව, මගේ කිව්ව, ආත්මයි හරයක් තියෙනවා කියලා ගත්ත. මෙන්න මේ කියන මේ දෘෂ්ටියෙන් ගත්ත දේ තුළ යථාර්ථයේ ඒක එහෙමද කියලා බලන්න ඕනේ. අන්න බලනකොට දැන් පෙර බව අපි දැක්කේනේ. දැන් මේ ඇහැ. අන්න අපි හිතලා බලන්න ඕනේ. මේ ඇහැ කියන එක කවදා ඉඳන්ද පවතින්නේ? අනාදියේ පටන් පවතින එකද මේ ඇහැ කියන එක? මතු අනාදිමත් කාලයක් පවතින දෙයක්ද ඇහැ කියන්නේ? දැන් අපිට මේකේ දත්තයන් තියෙනවා. අපි හොඳටම දන්නවා තම තමන්ගේ වයස. මට දැන් මෙච්චර වයසයි. ඒ වයස මම උපන් වයස. ඊට අවුරුදු මාස 9 කට 10 ඉතිසෙල මම කොහෙද හිටියේ? මව්ගේ කාලේ හිටපු කාලේ තේහා කාලේ බලපුවාම ඒ කාලේ මට මේ කියන මස් ඇහැක් තියෙන මේ මස්ලේ සහිත මේ පේන ඇහැ. මෙහෙම ඇස් දෙකක් තිබුණ බවට ලාංඡනයක්වත් තිබුණාද? මෞගැබේ හට ගන්නකොට හට ගන්න තැන පටන් අද වෙනකම් මේකේ වැඩුණු බව, හැදුණු බව, මෝරපු බව, තව මෝර මෝර යන බව අපි ඒක දකිනවා. එහෙනම් ඊයින් එහාට වෙන ඇස් දෙකක් තියෙන්න ඇති. අපි දන්නේ නැහැ මේ මස්ලේ සයිස මේ ඇස් දෙක තිබුණේ. අන්න බහ ගන්න නිගමනයක් තියෙනවා. මේ මස්ලේ සයිස මේ ඇස් දෙක මම උපතේ පටන් ගෙන බව බදේ 9 මාස 10 මාසක් හිටියන්නේ. ඒ කාලෙන් එහාට තිබුණේ නැහැ. එහෙමනම් එතන පටන් ගන්නේ මේ ඇස් දෙක කොයින්ද? මොනවෙන්ද හටගත්තේ? අන්න තව ටිකක් විග්‍රහ කරලා බලන්න. මව් කන බොන ආහාරයෙන් ගත්ත ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියලා අපි ධාතු වශයෙන් මේක කරවන කොටස් හතරකින් හැදිලා තියෙන්නේ. මෙන්න මේ කොටස් හතරක සංයෝගයන්ගෙන් ඕජසක් හැදිලා අන්නේ ඕජස ගලාගෙන ඇවිදිලා යම් බලශක්තියක් මුල් කරගෙන අපිට ඒකේ හැඩතලයක් හැදිලා ඇහැ කියන හැඩතලයේ පිහිටීමේ ආරම්භයක පටන් ගන්නේ තමයි මේ ඇහැ කියන එක මතුවෙන්නේ. ඒ හේතු ඵලයේ ක්‍රියාත්මක වීමක් වශයෙන් ඇහැ කියන එකක් දැන් පේනවා. මේ පේන ඇහැ කියන එක කොච්චර කාලයක් දැන් තියෙනවද? මගේ වයස මෙච්චරයි. තම තංගේ වයසක් දාන්න. ඒ ගානට මෝරලා තියෙනවා. හැබැයි උපංකාරී තිබිච්ච හැ නෙමෙයි මේ තියෙන්නේ. පිටට විනාශ වෙලා. ඒක මොහොතක් ගානේ වෙනස් වෙලා තිබිච්ච නිසා මේ වෙනස ආවේ. මම බලාපොරොත්තු වුණාට එකක්වත් ඒ ඇහැක් මට හෝ කාටවත් ඒ ආකාරයෙන් පවත්තන්න බෑ. ඒවට උරුම ධර්මතාවය පරිදි දවස ගානේ මේරීමක් තියෙනවා. ඒ ඇහැ මෝරනවාම ඒක ආවේ. නදරු වයසේදී තිබුණ ඇහැයි පළවෙනි අවුරුද්දේ ළමයාගේ ඇහැයි දෙකක්. දෙ ආකාරය. එකක් මෝරලා ටිකක්. දෙවෙනි වසරේදී ඊට වඩා මෝරලා තුන් වසරේදී ඊට වඩා මෝරලා හතර පහ යනකොට එන්නේ මෝරලා මෝරලා ඉදිලා. තරුණ වයසේදී නේද තරුණ මට්ටමේ ඇහැක් තියෙනවා. ඇස් දෙකක් තියෙනවා. දැන් මැදි වයසේ නවත්තන්න පුළුවන්. නවත්තන්නත් බෑ. එහෙනම් මේ කවදා එනකම් මේ ඇහැ මෙහෙ පෙනි පෙනි තියෙයිද? පෙනිලා හෝ ඇහැක් වශයෙන් තියෙයිද?